අයිබෝවන්, කතානායකතුමාගේ නිවේදන 2016 නොවැම්බර් මාස 30 වෙනි බදාදා එනම් අද දින අපරභාග 2ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කතානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙන ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. පෙත්සම් පිළිගැන්වීම ගරු ලකී ජයවර්ධන මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෘතගාමුල තලවතුර වැටාසවත්ත අංක 77 දරණ ස්ථානයේ පදිංචි DM දිසානායක මැතිතුමාගේ මාතාගෙන් ලැබුණු පෙත්සමක්ද පෙරාදෙණි උඩ පෙරාදෙණි තුසාරගිරි අංක 8 දරණ ස්ථානයේ පදිංචි MSW කර්ණරත්න මාතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු නිහාල් ගලප්පත් මැතිතුමා, පෙත්සම් දෙකක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රන්න රන්න නැගෙනහිර විහෙරගල පාර යන ස්ථානයේ පදිංචි ලතා විජේකෝන් බණ්ඩාර සහ කේ මලවීර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද අගුණකොළ පැලැස්ස යකාගල නොම්බර 2 නිවස යාය 15 යන ස්ථානයේ පදිංචි W තෙමාරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
ගරු උද්දීක පත්‍ර මැතිතුමා, පෙත්සම් 6ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කමුරුපිටිය මාපලාන අබේකාන්ති යන ස්ථානයේ පදිංචි CKD ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, දෙවිනුවර වීර තිලක පාර ගුණනිවස යන ස්ථානයේ පදිංචි DG අනුලා මණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්, පන්නිපිටිය කලල්ගොඩ මණික්වත්ත නොම්බර 27 ඇලිරක් 11 ඒ දරණ ස්ථානයේ පදිංචි ධම්මික කස්තුරුමුදලි මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර ඉසදීන් නගර ඊයාපාර අංක 26 දරණ ස්ථානයේ පදිංචි HP උනිලා ප්‍රසන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්, මාතර රාහුලපාර නොම්බර 98 දරණ ස්ථානයේ පදිංචි VG ප්‍රේමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර රාහුලපාර නොම්බර 98 දරණ ස්ථානයේ පදිංචි VG විරාජ් ප්‍රසන්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් 6ක් පිළිගන්නවා.
දැයි වාචික ප්‍රශ්න අපේක්ෂා පිළිතුරු ගරු බුද්ධික පාසල මැතිතුමා, කෘෂිකාර්ම මැතිතුමාගෙන් ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
නියෝජ්‍ය මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයක 2015 හෙක්ටයාර් 6950යි. දෙක 2010 සිට 2015 දක්වා වසර 5 තුල ගුරක නිෂ්පාදන වාසිය අනුව වෙන්වෙන් වශයෙන් කිලෝග්‍රෑම් කොපමණද? 2010 මෙට්‍රික් ටොන් 7300යි, 2011 මෙට්‍රික් ටොන් 5400යි, 2012 මෙට්‍රික් ටොන් 5900යි, 2013 මෙට්‍රික් ටොන් 6900යි, 2014 මෙට්‍රික් ටොන් 8800යි, 2015 මෙට්‍රික් ටොන් 8900යි. තුන නැත ආතර අදාළ නොවේ. එක ඔව් අනුරාධපුර මොන්රාගල හම්බන්තොට නුවරඑළිය මාතලේ හා රත්නපුර දිස්ත්‍රික්කවල උතුරු පළාතේ කිලිනොච්චි හා වවුනියාව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව කුරක්කම් වගාව පැතිර පවතී. වැඩි වපසරියක් වගා කරනු ලබන්නේ වර්ෂාපෝෂිත තත්ත්වය යටතේ මහකන්නේ වන අතර බොහොමයක් ගොවින් වැපිරීම මගින් ශේෂ්ත්‍රයේ ස්ථාපනය කිරීමේ ක්‍රමය භාවිතා කරයි. 2015 මහකන්නේ වගා වපසරිය හෙක්ටයාර් 5295ක් 85%කි. යලකන්නේද ඉතා සීමිත ගොවින් පිරිසක් කුඹුරු ඉඩම්වල ජලසම්පාදන තත්ත්වයන් යටතේ වගා කරයි. එනම් 2015 යලකන්නේදී වගා වපසරිය හෙක්ටයාර් 1509යි 15%කි. වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවයේ 10% සිට 13%ක් පමණ ආනයනය කරන අතර 2015 ආනයනය මෙට්‍රික් ටොන් 765කි. ඉතා සුළු පිරිසක් පැල සිටුවීම මගින් කුරක්කම් භෝග ශේෂ්ත්‍රයේ ස්ථාපනය කිරීම සිදු කරයි. කුරක්කම් භෝගයේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 1.28කි. ගොවින් විසින් පැල සිටුවීම මගින් ශේෂ්ත්‍රයේ භෝගයේ ස්ථාපනය සිදු කරයි. නම් අස්වැන්න ඉහළ ඵලදායිතාවයක් මෙන් 3 ගුණයක් පමණ අස්වැන්නක් ලබාගත හැක. දැනට නිර්දේශ කර ඇති වර්ග ලෙස රාවණා හා ඖෂධ දැක්විය හැක. නමුත් රාවණා හා ඖෂධ යන වර්ග දෙක කන්න දෙකෙහි ආකාර දෙකකට අස්වනු ලබා දෙනු ලබන අතර කන්න දෙකටම වඩාත් සුදුසු වර්ගයක් ත්‍රිපදවීමට පරේෂණවල යෙදේ. කුරක්කම් භෝගයේ ස්වපරාගණයට ඉතාම නැඹුරුතාවයක් දක්වන භෝගයක් වන අතර අභිජනයේ මගින් නව වර්ග නිපදවීමට අපහසු වූවත් එමගින් වර්ග නිපදවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත. තව ප්‍රශ්න තියෙනවා. ඒකේ ආ දෙක කුරක්කන් නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ඉහළ ගුණාත්මක යුතු බීජ ගොවීන් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීම. දෙක වගාව සඳහා තාක්ෂණික පැකේජයන් ගොවීන් වෙත හඳුන්වා දීමේ අරමුණෙන් ශ්‍රේෂ්ඨ ආදර්ශ පැවැත්වීම. තුන ගොවීන් වගාව යොමු කරවීමට සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම. හතර කුරක්කන් භෝගයේ ඵලදායිතාවයේ ඉහළ නංවාලීමේ අරමුණෙන් පැල සිටුවීම මගින් කුරක්කන් භෝගයේ ශ්‍රේෂ්ඨයේ ස්ථාපනය කිරීම ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මාතලේ මකුලතැන්න ප්‍රදේශයේ ගොවීන් මෙම ක්‍රමවේදය භාවිතා කර වැඩි අස්වැන්නක් ලබා ගනිමින් සහතික බීජ නිෂ්පාදනයේ යෙදී සිටි. පහ නව වැඩි දියුණු කළ ප්‍රභේද ගොවීන් වෙත හඳුන්වා දීමේ අරමුණෙන් මහයිලුප්පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් පර්යේෂණ කටයුතු සිදු කරයි. ඈ යන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ගරු රාජ්‍ය ඇමතිතුමාට විධිමත් පිළිතුරක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ පිළිතුර තුලනුත් හරි පැහැදිලි, ලංකාවට දළ වශයෙන් මෙට්‍රික් ටොන් 765ක් මේ කුරක්කන් ගෙන්නනවා. කුරහන් තලප කාපු, කුරහන් පිට්ටු කාපු, කුරහන් හැලප කාපු, ඒ වගේම කුරහන් සාටගේ රාජාසන ගත වෙලා තිබිච්ච යුගයකත් රටේ සමස්ත කුරක්කන් නිෂ්පාදනයේ 10%, 13% අතර ප්‍රමාණයක් ආනයනය වීම කනගාටුදායක ඛේදජනක තත්ත්වයක්. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි, ඇත්තටම සමස්ත රටේ කුරක්කන් ඉල්ලුමෙන් 10%, 13% ආනයනය කිරීම, නැත්තම් මෙට්‍රික් ටොන් 765ක් ආනයනය කිරීම නෙමෙයි වියුතුව තියෙන්නේ, අතිරික්තයක් සමග අපනයනයක්. මේ අපනයනයේ ඉලක්ක කරගත්ත වැඩපිළිවෙළක් අමාත්‍යංශයට තියෙනවද? කුරක්කන් ගොවියා රැක ගැනීම සඳහා වගේම රටට අභිමානයක් එකතු කරන්නත්, ඒ වගේම විදේශ විනිමය ලබා ගන්න.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැනටමත් බීජ නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. පහුගිය කාලය තුලදී ඒ ආරම්භයක් වෙලා තිබුණේ නැහැ. දැනට අපි ගොවීන් දැනුවත් කරලා තියෙනවා, ඒ වගේම ගොවීන්ට ආධාර දීලා තියෙනවා. ඒක ගොවීන් දිරිමත් කිරීමට මේ බීජ නිෂ්පාදනය සඳහා.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ.
මගේ දෙවෙනි ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මේ ඇත්තරම මම මේක මීට කලිනුත් සභාවේ කිව්වා, ලංකාවේ සිගරට් පරිභෝජනය සමස්ත ජනගහනයෙන් ඉතා පොඩි ප්‍රතිශතයයි. කාන්තාවෝ ලංකාවේ අඩුයි සිගරට් පරිභෝජනය. නමුත් සිගරට් නිෂ්පාදකය පොහොසත්. මත්පැන් පරිභෝජනය සමස්ත ජනගහනයෙන් අඩුයි. සමස්ත පරිභෝජනයෙන් අඩුයි. හැබැයි අරක්කු නිෂ්පාදකය පොහොසත්. හැබැයි අපි දන්නවා මේ ගොවි නිෂ්පාදන සමස්ත පරිභෝජනය ඉතා වැඩි. කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහලු පුජ්‍යලා දක්වා පරිභෝජනය කරනවා. හැබැයි කෘෂි නිෂ්පාදකය දුප්පත්. ඉතින් මේකට හේතුව තමයි කොච්චර නිෂ්පාදනය කරත් වැඩක් නැහැ, අලවිකරණ ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි දන්නවා ෆුඩ් සිටි ජාලයක් තියෙනවා, ඒ වගේම ලක්සතුස ජාලයක් තියෙනවා. මේ ජාලයත් එක්ක මේ අය එකතු කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය මුල් වෙන්න ඕනේ කියලා ඔබතුමා විශ්වාස කරනවද? අලවි කටයුතු කරන අමාත්‍යාංශත් එක්ක ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න පුළුවන්ද? මොකද ඇත්තටම බැලුවොත් ෆුඩ් සිටි කියන තියෙන මේ කුරක්කන් නිෂ්පාදන
දැනටම නියෝජ්‍ය කථානායකතුමනි, ඒ සම්බන්ධවත් අපි වෙළඳ පොලක් ඒ ගොවීන් සඳහා අපි ඇතිකරන්න මේ වෙනකොට කටයුතු කරගෙනත් තියෙනවා. එතුමා කිව්ව විදිහටම අපි ඒ වෙළඳ අමාත්‍යංශත් එක්කත් සාකච්ඡා කරගෙන යනවා.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය අපි දන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාපේක්ෂව අනිකුත් රටේ උතුරු නැගෙනහිර හැරුණකොට අනිකුත් පරිපාලන දිස්ත්‍රික්ක 17ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. කුරක්කන් නිෂ්පාදනයට අවශ්‍ය සරු තත්වයන් සියල්ල තියෙනවා. හැබැයි කිල්නොච්චිය සහ වවුනියාවේ පමණයි ඔබතුමාගේ පිළිතුර තුළ සඳහන් වෙන්නේ මේ කුරක්කන් නිෂ්පාදනය පිළිබඳව. ඒ නිසා කිල්නොච්චිය, වවුනියාව සහ අනිකුත් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කයන් ඉලක්ක කරගත්ත සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරොත් ඒ ප්‍රදේශවල ජනතාවගේ අතට මුදල් දෙයි, ඒ වගේම රටට අවශ්‍ය කුරක්කන් ටික ලැබේ, අපනයනය සඳහා අවශ්‍ය කුරක්කන් ටික ලැබේ. ඒ වගේම කුරක්කන් කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් ඉතා හොඳ ආහාරයක්. ඔය ගොඩක් මහතුරුන්ට තියෙන කොලෙස්ටරෝල්, ඒ වගේම රුධිරගත සීනි සඳහා. ඉතින් ඒ නිසා මොකද්ද උතුරු නැගෙනහිර ඉලක්ක කරගත්ත විශේෂ වැඩපිළිවෙල?
දැනට මේ ව්‍යාප්ත කිරීම සඳහා දැනටම අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් පහුගිය කාලය තුලදී අඩුවක් තිබුණා, මොකද ඒවා ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩුකම් තිබුණ නිසා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් 2017 තුල ඒ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන කිල්නොච්චේ විතරක් නෙවෙයි අනිත් ප්‍රදේශවලත් ඒ ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.
විනාඩි 30යි තියෙන, මේ ප්‍රශ්නේ විනාඩි 11ක් ගිහිල්ලා තියෙනවා. විමල් රත්නායක මැතිතුමා
මම අහනවා කරු නියෝජ්‍ය
කතානායක. උසස් අධ්‍යාපන හා මාමාගේ මුතුමාගේ ඇසීමට
ප්‍රශ්නය කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට ක්‍රියාත්මක පීඨ සංඛ්‍යාව කොපමණද? පීඨ 6යි. ඒ ක්‍රියාත්මක දෙපාර්තමේන්තු සංඛ්‍යාව දෙපාර්තමේන්තු 51යි. එක් එක් පීඨවල හා දෙපාර්තමේන්තු සිටිය යුතු ආචාර මණ්ඩලය ඇමරුම් 1 සිට තීරු අංක 4 යටතේ දක්වා ඇත. ස්ථිර ආචාර මණ්ඩලයේ පුරප්පාඩු තිබේද? ඔව්. පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් පීඨයේ අනුව ඇමරුම් 1 සිට 5 තීරු අංක 5 යටතේ දක්වා ඇත. ආපැන්නුනගේ
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අතුරු ප්‍රශ්නෙම නෙමෙයි, මම ඔබතුමාගෙන් දැනගන්න පුළුවන් ද පුරප් වෙලා ප්‍රශ්න නිසා අර පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ වශයෙන් කීයද කියලා මට කියන්න. කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුගේ පුරප්පාඩු සංඛ්‍යාව
වෙන්ගෙන් වශයෙන් කියන වාණිජ හා කලමනාකරණය පුරප්පාඩු 3යි. සමාජ විද්‍යා පුරප්පාඩු 22යි. වෛද්‍ය විද්‍යාව 19යි. මානව ශාස්ත්‍ර 8යි.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම දැනගන්න කැමැති කරු එමතුමාගෙන් මෙලෙස ආචාර්ය පුරප්පාඩු වීමට හේතුවත් මේ අය බඳවා ගැනීමට ඔබතුමා අනුගමනය කරන්න ක්‍රියාමාර්ගත් කුමක්ද
කියලා? ඇත්ත වශයෙන්ම සමහර විෂයන් වලට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආචාර්යවරු හොයාගන්න අමාරුයි. ඉතින් අපේ කිසිම බාධාවක් නැහැ. අපි කියලා තියෙන්නේ උපරිම ප්‍රමාණය ගන්න කියලා. උපකුලපතිතුමාට විශ්වවිද්‍යාලයෙන් තමයි බඳවා ගන්න අමාත්‍යාංශයෙන් කිසිම සම්බන්ධයක් නැහැ. අපි විශ්වවිද්‍යාල වලට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. උපකුලපතිතුමාටයි පාලක මණ්ඩලයටයි විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යන්නේ. අපි සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. අපි කිසිම දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ.
හොඳයි.
අර නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි. ඔබතුමා ඇඟිලි ගහන්න එපා කියලා නෙමෙයි මම කිව්වේ. මම ඇහුවේ මගේ ප්‍රශ්නේ උනේ මේ පුරපාඩු ඇතිවීමට හේතුව කොහොමද? බඳව ගන්න උපකුලපතිවරු හරි විශ්වවිද්‍යාලේ මොනවද කරන්න යන්නේ කියලා. හේතුව මොකක්ද? ඇයි මේ කට්ටිය ගන්න බැරි? ඇයි එන්නේ නැත්තේ?
සභාවට මේ මුදල් ජීවන පඩි ප්‍රමාණයක් මදින්නේ.
මේක බුරු රටේම ප්‍රශ්නයක්. මොකද බොහෝ උගත් අය රට අතරලා ඉන්නේ. ඒක බුරු රටේම ප්‍රශ්නයක්. මේ විශ්වවිද්‍යාලේ ප්‍රමණක් නෙමෙයි. නමුත් අපි උත්සාහ කරනවා දැනින් දාලා අපි බඳවා ගන්න.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, එසේනම් තත්වය වැඩි පඩියට වැඩි මුදල් ගෙවලා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල විසින් වැඩි මුදලට මිලදී ගන්නේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉන්න සහයට ඇතුළු වීමට නියමිත විශ්වවිද්‍යාල ආචාර්යවරු නිසා අලුතෙන් දැන් වෛද්‍ය පීඨයට පමණක් රාගම වෛද්‍ය පීඨයට පමණක් කතික ආචාර්යවරු 19ක් අඩුයි කියලා ඔබතුමා කියනවා. මේකෙ හිටපු නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා අවුරුද්දක් නිමාඩු වරගෙන සයිටම් එක උගන්වන්න ගිහිල්ලා තිබෙනවා. දැන් ඉන්න කෙනාද මම දන්නේ නැහැ. මීට අවුරුදු කාලින් තත් මම කියන්නේ. සම දැනගන්න කැමති වැඩියෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට මේ තියෙන පුරප්පාව ටිකක් පුරව ගන්න බැරි වෙනව නේද කියන එක ගැන ඔබතුමාගෙන් මම දැනගන්න කැමති.
ඒක අනිත් පැත්තට වැඩ කරන්න පුළුවන්. අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළා. අපි හොදපටි ගෙවෙනවා නම් පිටට ඉන්නේ නැහැ ලංකාවට. පිටතේ ඉන්න විශාල සංඛ්‍යාවක් බඩ කියලා තියෙනවා. අපිට ජීවත් වෙන්න පුළුවන් පඩියක් දෙනවා නම් අපි එන්නේ සූදානම් කියලා.
ඔබතුමාලා හොඳටම දන්න දේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයක කිසිදු විදේශීය ආචාර්යවරයෙක් නැහැ. ඩොලර් 5000කට පඩි ගවන්න පුළුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලංකාවේ නැහැ. ඒ නිසා ඔබතුමා ඔවැනි උත්තර නෙමෙයිට වඩා වැදගත් උත්තරයක් දෙන්නම ඔබතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල තාම පිළිගැනීමක් නැහැ. ඒක දෙලොවක් අතර තියෙනවා. නියමාකාරයට පිළිගැනීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒක නෛතික වැදගත්කමක්
ලැබෙනවා. රාගම වෛද්‍ය පීඨයේ ආචාර්යහිගේ 19ක් වශයෙන් තිබියදී ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනුවට ඔබතුමා කාලය ඔබතුමා වැඩිපුර වෙන් කරන්නේ සයිටම් එක අනුමත කරන්නේ.
ඒ දන්නේ ළමයින්ගේ
ගරු ලක්ෂ්මන් කියලා මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පුඩපුනා මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා මේ සයිටම් එක අපි පටන් ගත්ත එකක් නෙමෙයි මේක පසුගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත ඒ කාලේ කවුරුත් නැගෙන විරුද්ධුන්නේ ජීඒ ජීඑම්ඕ එකද ගත්තට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු කවුරුත් විරුද්ධුන්නේ
හොඳයි
ඔයාලා ඔබතුමාල්ට පටන් ගත්තා
ඊළඟ ප්‍රශ්නය
ඔයිට පටන් ගත්තේ
හොඳයි
ඒ කාලේ ගරු
හොඳයි දැයි ගරු වාසුදේව නානක්කාර මෙතු වාසුදේව නානක්කාර මෙතුමා ගරු නාමල් රාජපක්ෂ මෙතුමා ගරු ලෝහාන් රත්නත් මෙතුමා ගනු ඩීවි චානක මෙතුමා බුද්ධික පත්‍ර මෙතුමා
මම අහනවා
ගරු කුෂිකර්මා මෙතුමාගේ ඇසීමට
මගෙන්මයි අහන්නේ ගරු
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රශ්න නැති
මාතර මාතලෙන් අහන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයක 2015 දී හෙක්ටයාර් 69,971යි 2010 සිට 2015 දක්වා දෙවැනි එක මෙට්‍රික් ටොන් 16,200යි 2010 2011 මෙට්‍රික් ටොන් 13,800යි 2012 මෙට්‍රික් ටොන් 20,200යි 2013 මෙට්‍රික් ටොන් 20,800යි 2014 මෙට්‍රික් ටොන් 24,100යි 2015 මෙට්‍රික් ටොන් 26,100යි තුන්වෙනි එක නැත හතර අදාළ නොවේ ආයන්න එක ඔව් වැඩි වශයෙන් බඩේරුඟු වගා සිදු කරන්නේ මහකන්නේ දිවන අතර 2015 වර්ෂයේදී මහකන්නේ වගා වපසරිය හෙක්ටයාර් 60,954යි 187ක් යලකන්නේදී හෙක්ටයාර් 9,017ක් 113ක්ද වශයෙන් වේ බඩේරුඟු වගාව සිදු කරන ප්‍රධාන දිස්ත්‍රික්ක අනුපිළිවෙලින් අනුරාධපුර මොණරාගල හා බදුල්ල වේ බඩේරුඟු වගාවේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.73කි 2015 වර්ෂයේදී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 261,000ක් පමණ වන අතර එම වසරේ අවශ්‍යතාවෙන් 80%කි 2015 දී ආනයන මෙට්‍රික් ටොන් 68,000ක් පමණ වන අතර එම වසරේ අවශ්‍යතාවය 20%කි ශ්‍රී ලංකාවේ කුකුල් මස් පාරිභෝජනයට මෑත කාලීනව ඉහළ යෑමෙන් සමගම සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩේරුඟු අවශ්‍යතාවයද අධික ලෙස ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත. මීට අමතරව ත්‍රිපෝෂ සඳහා අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වේ. ඒ අනුව සමස්ත බඩේරුඟු වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 104,000ක් පමණ වේ. නිරන්තර වගාව හේතුවෙන් පසේ ගුණාත්මක අඩුවීම නිසා මහකන්නේ සාමාන්‍ය අස්වැන්න අඩු වී ඇත. වගා කරනු ප්‍රභේද සැලකීමේදී ගොවින්ගේ 95%ක් පමණ විදේශ දෙමවුම් ප්‍රභේද භාවිත කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දෙමවුම් ප්‍රභේදයන් වන MI මේස් - 1 හඳුන්වා දී ඇති අතර එය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
හොඳයි.
ඒකේ 2 ආයන්නේ 2 බඩේරෙංගු වගා වපසරිය පුළුල් කිරීම සඳහා යල මහකන්නේ නව ප්‍රදේශවල වගා කරන ගොවින් හට 50% දායකත්වයේ යටතේ බීජ ලබා දීම මහකන්නේ උස් ඉඩම්වල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම භාවිතා සඳහා ගොවින් දිරිගැන්වීම භෝග නිෂ්පාදනයේ වියදම් අඩු කිරීම සඳහා විශාල පරිමාණ ගොවි සංවිධානවල බීජ වැපිරුම් හා වල් නෙලීමේ යන්ත්‍ර ලබා දීම නව තාක්ෂණය සඳහා ගොවින් උරු කිරීම සඳහා දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් ශ්‍රේෂ්ඨ දින දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව දෙමවුම් ප්‍රභේදයක් වන MI මේස් - 1 හඳුන්වා දී ඇති අතර ඒ ප්‍රචලිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ ඈ යන්න අදාළ නොවේ.
හොඳයි.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා 2010 වර්ෂයේ ඉඳලා 2015 දක්වා මට වාර්ෂිකව ලබා දුන්නා වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන්වල 2010 සිට 2015 දක්වා පැවති රජයේ සමයේ මොන අවස්ථාවක හෝ ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අතිරික්තයක් සිද්ධ වෙලා තියෙනවද වගාවේ අතිරික්තයක් වෙලා තියෙනවද කියන කාරණය මම දැනගන්න කැමතියි.
දෙකල නැහැ.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ.
කතානායකතුමනි මේකෙන් හරි පැහැදිලි
නෑ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද?
ඔව් දෙවෙනි ප්‍රශ්නේ. මේ දෙවෙනි ප්‍රශ්නේ. හිටපු කුෂිකර්ම ඇමැති මහින්ද යාප අබේවර්ධන මැතිතුමා මේ සභාවේ හිටියේ නම් හොඳයි නෑ. හයියෙන් කෑ ගහලා කිව්වා පහුගිය කාලේ විශාල වශයෙන් මුදල් වියදම් කරා අතිරික්තයක් ලැබුණා. ඒක විශාල ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂගේ කියලා. එතකොට අමාත්‍යංශය මේ අතිරික්තයක් ලැබුණාය කියලා පාරම් බාන්න වියදම් කරපු මාධ්‍ය දැන්වීම සහ ඒ වෙනුවෙන් වියදම් කරපු මුදල කොපමණද කියලා ඔබතුමාට වාර්තාවක් තියෙනවද නැත්නම් වෙනම ප්‍රශ්නයක් අහන්න වේවිද?
ඒක දැන් අදහන්න. හොඳයි තුන්වෙනි ප්‍රශ්නය.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා කියන විදිහට දළ වශයෙන් 2015 මෙට්‍රික් ටොන් 261,000 අපේ නිෂ්පාදන. හැබැයි මෙට්‍රික් ටොන් 104ක්වත් උමනයි. කුකුල් කෑම නිෂ්පාදනයේ සහ විශේෂයෙන්ම දරුවෝ වෙනුවෙන් ත්‍රිපෝස නිෂ්පාදනයේ. දැන් ත්‍රිපෝස දෙන්නේ මාස 3කට සැරයක්. එතකොට 104ක බඩ ඉරිඟු අවශ්‍ය ප්‍රමාණය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එක පැත්තකින් ගොවියන්ගේ ආදායම වැඩි වෙනවද? දෙවෙනි කාරණේ රැකියා උත්පාදනය කරන්න පුළුවන් ඒ නිසා. සහ මේ අවශ්‍ය නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් බඩ ඉරිඟු ලැබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
හරි මගේ ප්‍රශ්නේ.
ඒ නිසා ප්‍රශ්නේ තමයි. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි 104ක වාර්ෂික බඩ ඉරිඟු නිෂ්පාදනයේ වෙනුවෙන් අමාත්‍යංශයට තියෙන වැඩපිළිවෙළ සහ දැක්ම මොකක්ද?
දැනට මේ නිෂ්පාදනය කිරීම සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි මේ වෙනකොට ගොවින් දැනුවත් කරලා තියෙනවා. මොකද අපේ බීජ නිෂ්පාදන අඩු වීමක් තියෙනවා. ඒ හින්දා 2017 වර්ෂය තුලදී අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. දෙවනි වටය ගරු වාසුදේව නානක්කාර මෙතුමා. වාසුදේව නානක්කාර මෙතුමාගේ ප්‍රශ්නේ අසනවාද? වාසුදේව නානක්කාර මෙතුමාගේ ප්‍රශ්නේ දෙවනි වටේ අසනවාද?
අහන්නවත් කෙනෙක් නැහැ.
හරි කේලිය මැතිතුමා අසනවා. ගරු නාවල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රශ්න අසනවාද? සභාගත කරනවාද ගරු මැතිතුමා?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ගොඩක් ඉන්න
මාසයක් කල් ඉන්නවා.
මාසයන්ට හතරට මාසයක් කල් ඉන්නවා. හොඳයි. ලෝහන් රත්න මැතිතුමාගේ ප්‍රශ්න අසනවාද?
අසනවා.
කේලිය මැතිතුමා ගරු you can table it since the members are here.
I'll table it.
Okay, thank you. DV චානක මැතිතුමාගේ ප්‍රශ්න අසනවාද? කේලි මැතිතුමා ඒ ප්‍රශ්නේ අසනවා. ඉරසාර සංවර්ධන මැතිතුමා you can table it. Thank you. ප්‍රධාන කටයුතු ආරම්භයේදී ගරු මහාචාර්ය ආංශු මාර්සිංහ මැතිතුමා ඔද්ලික
Honorable Deputy Speaker, I present the Chamber of Construction Industry of Sri Lanka Incorporation Bill.
You want to second it? Honorable Member.
මම කිසිර ගන්න.
ඒ කොළෙන් මතුමා ස්ථීර කරනවා. ගරු වාසුදේව මතුමා සමයන්. ගරු දිනේෂ් මනෝද මතුමා.
මා රීති ප්‍රශ්නය මතු කරන්න කැමතියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනෙක්ගේ මේ වෙන විට ගමන් බලපත්‍රය, පාස්පෝර්ට් බලපත්‍රය අතිටෝලා ගමන් කරන්නට බැරි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම අපේ හිටපු මන්ත්‍රීවරු උත්ගලනාවක් නියෝජ කතානායකතුමනි ඒ තත්ත්වයටම පාස්පෝර්ට් බලපත්‍රය අතිටෝලා විදේශ ගමන් කරන්න බැරිව සිටිනවා. අපි සියල්ලම දැනට ඉන්න මන්ත්‍රීවරු දැනට ඉන්න හිටපු මන්ත්‍රීවරු IPU members, we are members of the IPU. Till we die, even without being a member of parliament, we are...
What's your submission now?
My submission is that to intervene, Honorable Deputy Speaker, in order to get these passports released, if there is any other necessary...
But they are on a high court, any indictment or they are, what are you talking about?
They are under indictment. So many people are under indictment, even for a very minor clause, charge, their passports are being impounded. It's not fair for honorable member of parliament to be preventing this matter.
Garu Dinesh Amathuma, මේ පිළිබඳව ගරු කතානායකතුමාට වර්තමානයේ පාර්ලිමේන්තුවේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම මත ගරු මන්ත්‍රීවරුන්ගේ ඒ පාස්පෝර්ට් රඳවා තීමම පිළිබඳව ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. දැන් ඔබතුමාට මේ වෙලාව මම කියන්න ඕනේ අප කොන්දේසිය සම්පූර්ණයෙන්ම පළවෙනි උසාවි නැත්තම් ඔරිජිනල් කෝට් එක මහේස්ථාවරයාට තියෙන අයිතිය. එතකොට ඒ මහේස්ථාවරයාට දැන් තියෙන තත්ත්වය මත අප කොන්දේසියේදී පාස්පෝර්ට් එක රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් පාස්පෝර්ට් එකක් මන්ත්‍රීවරයෙක්ගේ හෝ තමන්ගේ බිරිඳාවගේ නවත්තන්න හේතු වෙන්න ඕනේ. අප දෙන්නට පස්සේ අප දෙන්නේ ඔහු උසාවියට නැවත එනවා කියන පොරොන්දුව නැත්තම් විශ්වාසය මත. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් මහේස්ථානවරයාට තියෙන අයිතිය. නමුත් කථානායකතුමා අදහස් කරනවා ගරු නීතිපතිතුමාට මේ ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවට මාස 3ක් ගරු මන්ත්‍රීවරයෙක් පැමිණියේ නැත්නම් එතකොට එතුමාගේ මන්ත්‍ර ධූරය අයෝසි වෙනවා. ඒ නිසා මන්ත්‍රීවරයාගේ ඒ ගෞරවයත් එතුමා හයිකෝට් එකේ ඉන්ඩයිට්මන්ට් නැත්නම් ඒ කියන්නේ අධිචෝදනා පත්‍රයක් නෙමෙයි නම් එතුමා මිනිමැරුමකට වගේ විශාල අපරාධයකට නෙමෙයි නම් මේ ගැන මන්ත්‍රීවරයාගේ ගෞරවය රකින්න විදියට කටයුතු කළ යුතුයි කියලා ගරු කථානායකතුමත් අදහස් කරනවා. ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා අද දිනම අද සවස් භාගයේදී මේක පක්ෂනායකින් රැස්වීමේ කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරුන් උසාවියට පැමිණලා පාර්ලිමේන්තුවේ තමන්ගේ පාස්පෝර්ට් එක එහෙම නැත්නම් ගුවන් බලපත්‍රය රඳවා ගැනීම අත්‍යවශ්‍ය නැහැ කියන මතයේ ගරු කථානායකතුමත් අගමැතිතුමත් ඒ වගේම සභානායකතුමාලත් සිල් දෙනාම ඉන්නවා. ඒ නිසා ඔබතුමා මේක අද දෙකට පවත්වන පක්ෂනායකින් රැස්වීම නැවත ගන්න කියලා මම කියා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා විශේෂ නීතියක් නැහැ. කවුරුත් නීතියේ යටත්. කවුරුත් නීතියේ යටත් පාර්ලිමේන්තු මන්ත්‍රීට වෙනම නීතියක් නැහැ. ඒක පිළිගන්න ඕන. මේක වෙලා තියෙන්නේ පසුගිය කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් තිබුණා. දැන් එහෙම නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන මේ
රට ගරු කේලිය රම්බු කැමතුම
මේ සම්බන්ධව ගරු කථානායකතුමා මුණ ගැසිලා සාකච්ඡා කරපු අවස්ථාවේදී එතුමා පිළිගත්ත මේ ප්‍රශ්නේ සම්බන්ධව. ඒ වගේම ඇටර්නි ජෙනරල් තුමා එහෙම නැත්නම් නීතිපතිතුමා ගෙන්නගෙන ඊට පසුව කිව්වා නීතිපතිතුමා ගෙන්නගෙන මේ සම්බන්ධව කතා කරලා මේ ප්‍රශ්නය විසඳලා තියෙනවා කියලා. අර ඔබතුමා සම එතුමා කියපෝ මේක නීතියේ ප්‍රශ්නයක් කියන එකට වඩා මම පෞද්ගලිකව ඒ වගකීම බාර ගන්නවා මම දැකලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමා පාස්පෝර්ට් එක දෙන්න උත්සාහ කරනකොට එතන ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා අපි විරුද්ධයි මේක දෙන්නයි කියලා.
හොඳයි අපි
මේක හතරයි ප්‍රශ්නේ තියෙන්නේ.
හොඳයි අපි ගැන වැඩි
හොඳයි.
We'll discuss this. Okay, thank you very much. දැන් මේ ප්‍රශ්නේ පිළිබඳව නැවත කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ බන්දුල්ගුණා මැතිතුමා. මම හිතන්නේ මම ඊට ඉස්සෙල්ලා දැක්ක අපේ
Thank you sir. විශේෂයෙන්ම මේ කෙහෙලිය රඹුක්වැල්ල මන්තුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් පාස්පෝර්ට් එකක් රඳවගන්නේ ගරු නියෝජ කතානායකතුමනි රටට ආපහු වාර්තා කරයි ආපහු උසාවියට වාර්තා කරයි. ඒ වගේම පාස්පෝර්ට් එක රිලීස් කරද්දි හංගපු සල්ලි වලට ආපහු ගිහලා පිටරටවල ඒවා තව තැන්වල හංගන්න පුළුවන්. මේ වගේ මේවායි නොයෙකුත් කාරණා තියෙනවා. ඒවා අධිකරණයට අයත් දේවල්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා විශේෂ නීතියක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියලා ඔබ්ජෙක්ට් කරන්නේ නැහැ. ඒ හින්දා අපිට අධිකරණයේ මේ විශේෂයෙන්ම යහපාලන
යටතේ හොඳයි. බන්දුල ගුණාද මැතිතුමා
සර්
මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න එපා.
සර් මේ ඉතා වැදගත් මේ මුදල් අමාත්‍යාංශයේ විවාදයේ පැවැත්වෙන අවස්ථාවේ
දැන් අද ඇවිල්ලා මුදල් අමාත්‍යාංශය නෙමෙයි ඇත්තටම අද තියෙන්නේ
අයවැය පිළිබඳ
හොඳයි.
අයවැය පිළිබඳ විවාදයේ පවත්වන මේ අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයත් භාණ්ඩාගාරයේ නිලධාරීනුත් මේ ගරු සභාව මතු කරන ප්‍රශ්න වලට පිළිතුරු දීම් යන ආදී සම්බන්ධයෙන් සිටිනවා. දැන් මහා භාණ්ඩාගාරයේ
රාජ්‍ය
විවසාය
පිළිබඳව
රාජ්‍ය විවසාය ඉතින් මුකුත් වචනයක්වත් කතා කරන්න මේ ලේකම්තුමාලා දෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරු විපක්ෂයේ ඇවිල්ලා තියෙන කාරණේවත් අහන්න ඕනේ. මේ අතරේ මොන අරගෙන රාජ්‍ය මූල්‍යයේ
ඕඩර් ප්ලීස් දැන් මේ කරුණාකරලා ඕඩර් ප්ලීස් දැන් අපේ වෙලාව හරි විසර්ජන දැන් මේ හොඳයි දැන් අපි තේරුම් ගන්න ඕනේ ඕඩර් ප්ලීස් නෑ අද හොඳයි. ප්‍රධාන කටයුතු අවසන් කටයුතු වලදී අද දින විසර්ජන පනත් කෙටුම්පත 2017 කාරක සභා අවස්ථාව කාර සභා අවස්ථාවේ order please, silent please. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැසිස 112, විදේශ රැකියා අමාත්‍යාංශයේ වැසිස 182, කම්කරු හා වෘත්තීය සමිති සමත අමාත්‍යාංශ 193, 221 සහ 328 විවාදයට ගන්න අවස්ථාවේ කපා හැරීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මහත්මයා.
අරු නියෝජ කතානායකතුමනි, 2017 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 2016 නොවැම්බර් මාස 30 වැනි බදාදා විවාදයට ගැනන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 112, 182, 193, 221, 328 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10,000 කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදේශ අමාත්‍යාංශය සම්බන්ධව තමයි මම මගේ පැත්තෙන් කරුණු දෙපැත්ත ගන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ඔබතුමා දන්නවා මේ විදේශ අමාත්‍යාංශය අපේ රටේ ඉතාම තීරණාත්මක කාර්යභාරයක් කරන අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම ලංකාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සැලකිතු පීඩනයක් එල්ල වී තිබෙන අවස්ථාවකදී විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරයට තමයි පුළුවන්කම ලැබෙන්නේ ලංකාව වෙනුවෙන් එම කටයුත්ත විදේශ රාජ්‍යයන්වලදී නැත්නම් වෙනත් අන්තර්ජාතික ස්ථානවලදී සිදු කරන්න. ඒ නිසා මම මගේ කතාව තුළදී මම කියන්න කැමති ඉස්සෙල්ලාම මේ විදේශ කටයුතු අමාත්‍යාංශය ගැන ගොඩක් කරුණු කියන්න වෙලා නැති නිසා, මොකද විදේශගත ශ්‍රී ලාංකික ගැන නම් ගොඩක් කතා කරන්න අපිට තියෙන නිසා මම මුලින්ම කියන්න කැමති අපේ රටේ විදේශ අමාත්‍යාංශයට ඉගෙන ගන්නව නම් කොහොමද රාජතාන්ත්‍රික ජයග්‍රහණ රටකට ගේන්නේ, කොහොමද රාජතාන්ත්‍රික යුද්ධය දිනන්නේ? අද ඒක විශාල සාකච්ඡාවක්. මම හිතනවා එකට හොඳම අත්දැකීම, හොඳම උපදෙස්, හොඳම අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් රාජනායකය තමයි පසුගියදා කිව්බාවේ අභහාප්‍රාප්ත වෙච්ච ෆිඩෙල් කැස්ට්‍රෝ ජනාධිපතිතුමා කියලා. අපි දන්නවා අපි සාම්ප්‍රදායිකව විදේශ කටයුතු කෝගමම හැරෙන්නේ ඇමරිකාවට, එංගලන්තයට. අපේ තානාපති නිලධාරිනුත් පළවෙනි මාස අතර ඉන්දියාවේ ඉගෙනගෙන ඊට පස්සේ ඔය යුරෝපේ කොහේ හරි තමයි යවන්නේ. නමුත් අපි අපේ ආකල්පවලින් නැතුව අපි ප්‍රායෝගික ජයපරාජයන්ගේ ප්‍රායෝගික හැකියාවෙන් බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකට අපි දන්නවා කිව්බාව සමාජවාදී රාජ්‍යයක්. ඒක ඇමරිකාවට හැතැම් 90ක් ඈතින් තිබෙන රටක්. ඇමරිකාව ලෝකයේ ධනේශ්වර කඳවුරේ නායකයා, බලගතු රාජ්‍යයක්. කිව්බාව සමාජවාදී කුඩා රාජ්‍යයක්. ජනගහනය මිලියන 11යි, වර්ග කිලෝමීටර් ප්‍රමාණය 110,000යි. 110,000. නමුත් එතන ඒ කිව්බාවට විරුද්ධව අපි කවුරුත් දන්නවා, විදේශ අමාත්‍යතුමාත් දන්නවා, ඇමරිකා සත් ජනපදය 1992 සිට මේ දක්වා කිව්බාවට එරෙහිව සම්බාධක සහ විවිධ බාධා කිරීම සඳහා හැම අවුරුද්දෙම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවලට කිව්බානු රාජ්‍යට විරුද්ධව ඇමරිකා සත් ජනපදයේ මූලිකත්වයෙන් යෝජනාවක් ගෙනෙනු ලබනවා. නමුත් ඔබ දන්නවා 1992 වසරේ සිට මේ සමාජවාදී කිව්බාව කියන කුඩා රාජ්‍ය, මහ විශාල සම්පත්තියන රාජ්‍යයක් නෙමෙයි, ඔවුන් මේ ඇමරිකානු ආණ්ඩුවේ මහා දැවැන්ත යුද දේශපාලන රාජතාන්ත්‍රික යන්ත්‍රය පරාජයටපත් කරලා හැම අවුරුද්දෙම ගරු විදේශ අමාත්‍යතුමනි එක්සත් ජාතික මහා මණ්ඩලයේ අපේ ලංකාවත් ඡන්ද දීලා තිබෙනවා ගොඩක් අවස්ථාවලදී. එක්සත් ජාතික මහා මණ්ඩලයේදී ඔවුන් ඡන්ද 191 192 ගන්නවා. ඔබතුමා දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි සංඛ්‍යාව 200ට අඩුයි. එතකොට මේ සමාජවාදී රාජ්‍යයක් ඇමරිකාවත් එක්ක ලොකු ප්‍රතිරෝධයක් තියෙන රාජ්‍යයක් විදිහට මේ කුඩා රාජ්‍යය කොහොමද මෙතරම් දැවැන්ත රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් ගන්නෙ? අපි යනවා එංගලන්තයට, යනවා ආරවට, මේවට යනවා ඉගෙන ගන්න. මට ගන්න ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න සෝමාලියාවෙන් හරි ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අධ්‍යයනය කළ යුතු නැද්ද මේ කුඩා රාජ්‍ය කියුබා කියන කුඩා රාජ්‍යය රාජතාන්ත්‍රික යුද්ධයෙන් ඇමරිකාව සම්පූර්ණයෙන් දනගස්සලා තියෙන්නේ කොහොමද කියලා? ඔවුන් පගා දීලා නෙමෙයි, විදේශ ඇමතුරුන්ගෙන් සංතර්පණය කරන්න හෝටල් ගන්න තියලා නෙමෙයි, රෝඩ් ෂෝ තියලා නෙමෙයි, ඇමරිකාවේ කන්සල්ටන්ට්ල අරගෙන ඩොලර් මිලියන ගණන් පඩි දීලා නෙමෙයි රාජපක්ෂ පාලනයේදී වගේ, මහා දැවැන්ත උත්සව තියලා නෙමෙයි. මේ ඉතාම පැහැදිලි රාජතාන්ත්‍රික සහ දේශපාලන ක්‍රියාමාර්ග වලින් මේ කුඩා රාජ්‍ය ඇමරිකාක් සැදෙන පදයට විරුද්ධව ඇබ්ස්ටේන් නෙමෙයි කෙලින්ම කියුබාවට යස් කියලා ගන්නවා 191 192. ලංකාව නම් පසුගිය කාලේ රාජපක්ෂල දෙන්නෙක් හිටිය ඇමරිකන් පුරවැසිය, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්, ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසිය. නිසා තමයි ට්‍රම්ප් දින්නට පස්සේ "We will regain our motherland" කියලා ට්‍රම්ප් කියන එකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් "Yes we will do" කියලා ට්විටර් ගිණුම් වල දාන්නේ. ඒතර ඒ දෙන්නෙක් ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉඳගෙන තමුන්න ඒ වගේම දැන් වර්තමාන රයින් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් ඇමරිකාවේ වගේමනේ. ඇතර එතුමා ඇමරිකානුවෙක් ගෙන් වෙනස් වෙන්නේ නීත්‍යානුකූල පුරවැසිභාවයෙන් සහ එතුමාගේ මතුපිට ස්වරූපයෙන් විතරයි. චින්තනය සැලකුවද ලෙස ඇමරිකානු දේශපාලනාත්මක ප්‍රතිපත්ති මත තමයි ඉන්නේ. ඒක එතුමාගේ අයිතිය. නමුත් ඒ ඔක්කොම තියෙද්දී ඔබතුමා දන්නවා ඉස්ලාන්ඩුවේ රාජපක්ෂ පුරවැසියෝ දෙන්නෙක්, ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉඳගෙන අපිට ජිනීවාවල ඡන්ද 15ක් 20ක් ගන්න බැරි වුණා. ඡන්ද 24ෙන් ඡන්ද 24ක් ගන්න බැරි වුණා සමහර සංවල ඡන්ද 15ක්. දැන් මේ ආණ්ඩුව විශාල ඇමරිකානු ගැටිකමක් වෙන ආණ්ඩුව. ඒ චන්ද්‍රික ගන්න බෑ. හැබැයි සමාජවාදී කියුබාව උන්ගේ උගත් රාජතාන්ත්‍රිකයන් නිකම්ම නිකං සෝබන චරිත, පොත්ත සුදු නිසා යන චරිත, ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන් නිසා යවන කිසිම මේ දැනුමක් ඇති පුද්ගලයාවලා ඔවුන් රාජතාන්ත්‍රික සේවයේ සවුත්තු කරගත්තේ නැහැ. ඔවුන්ගේ තානාපතිකාර ලෝකේ පුරාම තියෙන වැඩ කරන්න එක්ක නැහැ දෙන්නයි. ඒ නිසා කරු ඇමෙත්තුමනි මම ඔබතුමා ඉල්ලා සිටිනවා. ඔබතුමා ලිබරල් පුද්ගලික ප්‍රතිපත්ති තිබෙන පුද්ගලයෙක් කියලා මම අහලා තිබෙනවා. දෙයක් අහුන්කම් දෙන්න සූදානම් පුද්ගලයෙක් කියලා අහලා තියෙන නිසා මම කියන්න කැමැති දැන්වත් ජයග්‍රහණය ලබන් තියෙන මිසු දිහාවට හැරෙන්න ලෝකේ හුදකලා වෙච්ච එක්සත් ජනපදයේ වගේ රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වෙච්ච ඒවා පස්සේ යන්න එපා. ඒකෙන් තේරුමක් නැහැ. ඒ නිසා මම හිතනවා ෆිඩල් කැස්ට්‍රෝ සහෝදරයාගේ මේ මරණයත් සමග මේ දිහා අලුතෙන් බලන්න අර පරණ පොත්වල 70 ගණන් වල 60 ගණන් වල ෆෝඩ් ෆවුන්ඩේෂන් එකෙන් රොකෙවලර් එකෙන් පොම්ප කරපු ඒ දේවල්ම කන්සියුම් කරනවා වෙනුවට අලුත් තත්ත්වයන් එක බලන්න කියලා අපේ විදේශ අමාත්‍යාංශයේ උපදේශකද කියලා මම ඔබතුමාගේ මුලින්ම ඉල්ලා සිටිනවා. ඊළඟට මම කැමති කරු ඇමතුමනි ඔබතුමන් ඉල්ලා සිටින්න දැන් පසුගිය කාලේ විදේශ අමාත්‍යාංශය රාජපක්ෂගේ පාලනයේ දූෂිතම ඉතාම අමනෝඥාකරට මෙහෙවපු මේ වචන කියන සමාන වෙන තක්කඩි අමාත්‍යාංශය බවට පත් කරලා තිබුණා. ඒක නිලධාරීන් තම කෙනාට මේක අදාළ නැහැ, සමහරට අදාළයි. සුළු කල්ලියකට දූෂිත මාතන බවට පත් කරලා ලංකාවේ විදේශ ඇමති හොයාගන්න බැරුව හිටුණා කවුද කියලා. සජින් වාසගුණාතර මහත්මයාද, ජී.එල්.පී. රිස් මහත්මයාද, බැසිල් රාජපක්ෂ මහත්මයාද මෙහෙම කියයි. මා දැනගන්න කැමති පසුගිය කාලේ මේකේ අතිවිශාල වංචා දූෂණ පිළිබඳව, නාස්තිකරින් පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ පුද්ගල නිලධාරීන්ගේ, මේ සමහර ඇමතිවරුන්ගේ, සමහර අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ කෝටි 100,000 ගණන් මුදල් නාස්තිකරින් පිළිබඳව විශාල වශයෙන් වාර්තාලා තියෙනවා. මා දැනගන්න කැමති මේ SCID ගියා නැත්තම් CID ගියා කියන එකට අමතරව විදේශ අමාත්‍යාංශය වශයෙන් ඔබතුමා අමාත්‍යාංශ මට්ටමින් මොකද්ද මේ වංචා දූෂණ නාස්තිය කිරුගන්ධ කරලා තියෙන පරීක්ෂණය කියලා. මොකද වැදගත් වෙන්නේ ඒකයි. වැදගත්ම වෙන්නේ ඒකයි. FCID එක දිහා FCID එක බලන්නේ මූල්‍යමය පත්ත පමණයි. නමුත් අමාත්‍යංශයෙන් වංචා දූෂණ කළොත්, අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් කළොත් අමාත්‍යංශයට අහු වෙනවා ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තිබෙන පුද්ගලයන් අඩුපාඩුකම් පමණක් නෙමෙයි, ආයතන අඩුපාඩුකම් පවා අහු වෙනවා. FCID කරන පරීක්ෂණයකින්, අල්ලස් කොමිසම කරන පරීක්ෂණයකින් කවදාවත් ආයතනයේ අඩුපාඩුකම් ලැබෙන්නේ නැහැ, දැනගන්න හම් වෙන්නේ නැහැ. අමාත්‍යංශයේ පරීක්ෂණයක් කරොත් තමයි ආයතන අඩුපාඩුකම්, පුද්ගලයා අඩුපාඩුකම් දෙකම හඳුනාගන්නේ. මම දැනගන්න කැමති අවුරුදු දෙකමකට පස්සේ, අතම අවුරුදු දෙකකට ආසන්න විදේශ මිකමට පත් ලැබුතුමා, මම දැනගන්න කැමති මේ නාස්තිකරී වංචා දූෂණ සජින් වාස් ගුණවර්ධනලාගේ අති විශාල ධනස්කන්ධ නාස්ති කරපුවා. හිටපු ජනාධිපති ආර්යාවන්ට මම හර්ෂ මන්ත්‍රීතුමා පාදවිදු උත්තර දුන්නා. එක දවසර ලක්ෂ 25 ගානේ ගෙවපු හෝටල් බිල් මොනාද මේවා ගැන කරලා තියෙන පරීක්ෂණ? කවුද මේවට අනුමත කරපු නිලධාරීන්? තාමත් ඔවුන්මද ඉන්නේ? ඒතරක් මේ කරුණ නියෝජ ගරු ඇමතුමනි, මා ගියවර විවාදී ඔබතුමාට ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුව මම ඉදිරිපත් කළා ජනවාරි 7 වෙනිදා රෑ. ජනවාරි 7 වෙනිදා රෑ රාජපක්ෂගේ විදේශ මන්ත්‍රීට ගිහිල්ලා ඡන්ද ගණන් කරන්න යන්න ඕනේ නැහැ විදේශ අමාත්‍යංශ නිලධාරීන්. ඡන්ද ගණන් කරන්න යන්න ඕනේ නැහැ සභානායකතුමා අර්ධික මන්ත්‍රීට. නමුත් අපි දැක්ක විදේශ අමාත්‍යංශ සමහර නිලධාරීන් නිලධාරිනියන් ජනවාරි 4 රෑ 7 8 රෑ sorry ජනවාරි 8 රෑ ජනවාරි 8 රෑ ඡන්ද දවසේ රෑ ඡන්ද ගණන කරන වෙලාවේදී ඉන්නවා ජනාධිපති මන්ත්‍රී ගිහිල්ලා රාජපක්ෂ මහත්තයත් එක්ක. දැන් ඒකම ඇති ආ නොසුජී අමතුමා කියන විදේශ ඡන්ද වැටෙනවද කියලා බලාගන්න කියලා. ඉතා පැහැදිලිවම මේ දේශපාලන පක්ෂග්‍රාහීක ඒ අය තමයි රාජපක්ෂලා බැසිල් රාජපක්ෂලෙක් එකතු වෙලා විදේශ අමාත්‍යංශ කෝටි 100,000 කරන නාස්ති කරේ. සියකනම් පුරෝගෙන ගිහිල්ලා ලංකා ආණ්ඩුවේ ජනතාව බදු මුදල් ගෙවලා තියෙනවා කරු සභාපතිතුමනි, විදේශ අමතුමා නියෝජ්‍ය අමතුමා දුන්න උත්තර සහ අපිසතුතේ උත්තර අතුර ඇතුව උත්තර වලට අනුව රජයේ බදු මුදල් වලින් බ්ලූ ෆිල්ම් බැලුවට කාමරවල රාජතාන්ත්‍රික කටුවලට ගිහිල්ලා දැන් සමහර අය රාජතාන්ත්‍රික කටුව තුලට නැතුව ඕස්ට්‍රේලියාව ගිහිල්ලා කොටු පැනලා කකුල් කඩාගත්තම බදු මුදල් වලින් ලක්ෂක 109ක් ගෙවුවා. ජනාධිපති අරමුදලේ ලැජ්ජයි. මොකද්ද මේ රට සාසිලන්තද මේ? මම එතුමාත් එක්ක මම ඒ රූපවාහිනි විවාදයකට ගියා. මම කකුල් කඩන්න පුළුවන් කෝ උට පයින්න ගිහිල්ලා. මං ආව ඔබතුමා දුප්පතෙද්ද හිඟන්නේ නැද්ද? ඇයි ඔබතුමා මේ ලක්ෂක 109 තමන් ගෙවුවේ නැත්තේ? ගරු සභාපතිතුමනි, මම පොසතෙක් නෙමෙයි. මම නම් මට නම් ලැජ්ජයි අදහස පවා ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් බෙහෙත් ගන්න ලැජ්ජ නැද්ද මේකේ මන්ත්‍රීලාට? අනික රට වෙනුවෙන් කරන්න ගිහිල්ලාද ඒ එක්කෙනේ? ඊට පස්සේ මේ විදේශ මාත ලංකාවේ විදේශ මාතංශ ගිහිල්ලා තරුපයි හෝටල් බ්ලූ ෆිල්ම් බලන මොනවාද අප්පා? ඉතින් මේවා ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? මේවා ගැන පරීක්ෂණ කරලා රටට කියන්න ඕනේ නැද්ද? දඬුවම් දෙන්න ඕනේ නැද්ද? මේ නිලධාරීට කවුද ඒ බිල් ගෙව්වේ? කවුද අනුමත කළේ? ජනවාරි 8 වෙනිදා රෑ හිටපු කට්ටිය ආදත්ත ඔබතුමාගේ අමාත්‍යංශ ඉහළ තනතුරු දරමින් ඉන්නවා. මම කියන්නේ බලපෑම් මත යම් නම් රාජකාරී කරන්න වෙච්ච නිලධාරී මහතුරු හැමතැනම ඉන්නවා. ඒක ගැන මට මම තේරුම් ගන්න. නිලධාරීන්ට එක සීමාවකට එහා බලපෑම් කරන්න බෑ. නමුත් ජනවාරි 8 වෙනිදා රාජපක්ෂගේ වලව්වට ඇදගෙන ගියා නෙමෙයිනේ සමහර නිලධාරීන්. නිලධාරී මහත්මීන්ලා අද තමුන්නාසලා සමහර අය එක්ස්පෝස් වුමන්ලා කරලා තියෙනවා. තමුන්නාසලා එක්ස්පෝස් වුමන්ලා කරලා තියෙනවා සමහර අය. මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ මේ කිසිම නිලධාරිනියෙක් ගැන. මම අහන්නේ තමුන්නාසලා මොකද්ද මේ කරන්නේ? තමුන්නාසලා මේක හදනව නම් හදන්න ඕන කොන්ද කෙලින් තියාගෙන ඕනම ආණ්ඩුවක් හරිතේ කොන්ද කෙලින් තියාගෙන වෘත්තීය ගරුත්වය තුල වැඩ කරන මිනිස්සුත් එක්ක නැති අයත් එක්ක හදන්න බෑ අමතුමා. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා පැහැදිලිවම ඔබතුමාගේ කතාවේදී මේ අමාත්‍යංශය කරිච්ච වංචා දූෂණ නාසිකරීම සම්බන්ධව ඔබතුමාගේ අමාත්‍යංශ මට්ටමින් කළ තියෙන පරීක්ෂණ මොනවද? ඒකේ වාර්තා චිත්‍රණය ඉදිරිපත් කරන අරන් තියෙන පියවර මොනවද කියලා. ඊළාට කරු නියෝජ්‍ය කතානායකට වෙන මම හිතුවා මේ අමාත්‍යංශ විවාදෙදී ඔය බිල්ඩින් ගැනයි පඩි ගැනයි කතා කරන වෙනුවට වෙන දේශපාලන කරුණු කීපයක් ගැන කතා කරන්න. මම මුලින්ම කියන්න කැමති ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබිදි ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිය කියලා කියන එක ගැන අපි ඔබතුමාට ගරු කරනවා. ඒක කියන එක ගැන. නමුත් කිව්වට මදි එක රකින්න ඕන. නමුත් අපි දන්න දේ තමයි පසුගිය දා තිබුණා වෙනිසූලාවේදී නොබෙදි ජාතීන්ගේ සමුළුවේ රාජනායක සමුළුව වෙනිසූලාවේ මාගරිටා දිවයිනේ ඔබතුමා දන්නවා කරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට නොබෙදි ජාතීන්ගේ සමුළුව තුළ සුවිශාල පිළිගැනීමක් තිබෙනවා අපි රට වශයෙන් කුඩා වුණාට ලොකු පිළිගැනීමක් තිබෙනවා නොබෙදි ජාතීන්ගේ සමුළුවේ ඒක සමුළුවක් ලංකාවේ පවත්වලා තිබෙනවා ශ්‍රී ලංකා අන්දස් පක්ෂ පාලනය යටතේ 1970යි එතකොට අපිට පළවෙනි රටවල් 10 අතර ලංකාවේ ඉන්නවා එතන තමයි අපේ ජාත්‍යන්තර මිතුරන් ඉන්නේ මම නැවත නැවත කියන්නේ ලංකාවේ රාජතාන්ත්‍රික දේපල කියන ඒවා අවුරුදු 68ක් තිස්සේ මේ රටේ ආණ්ඩුවත් මේ රටේ ජනතාවත් මේ රටේ අවංකව විශිෂ්ට වශයෙන් කටයුතු කරපු අපේ විදේශ අමාත්‍ය නිලධාරී මහත්ම මහත්මීනුත් අපිට හම්බ කළ දුන්නු ජයග්‍රහණ ලන්ඩන් මහ කොමසාරස්කාරයේ බිල්ඩින් එක නෙමෙයි අපේ ඇසට් එක අපේ ඩිප්ලොමැටික් ඇසට් එක කියලා කියන්නේ අපිට ඉන්න රාජතාන්ත්‍රික මිතුරන් ඒක ඔබතුමා දන්නවා නමුත් ඔබතුමාලා කොමක්ද කරමින් ඉන්නේ ඔබතුමාලා මේ වැදගත් ජාත්‍යන්තර සමුළුවට රටේ ජනාධිපතිතුමා සහභාගී වුණේ නැහැ මට කියන්නද අනිවාර්ය ජනාධිපතිතුමා ආ යුතුයි කියලා නමුත් රාජනායකයා ගියේ නැහැ ඊට පස්සේ රටේ ආණ්ඩුවේ නායක අගමැතිතුමා ගියේ නැහැ ඊට පස්සේ ඔබතුමා විදේශ විෂය භාර අමතිවරයා ඔබතුමා ගියෙත් නැහැ දැන් ඔබතුමාලා G8 එකට යන නිසාද එහෙම හිතන්නේ දැන් අපි G8 වෙලාද G8 එකේ ඔබාමත් එක්ක සෙල්ෆියක් ගහුවාම අපිට ඒකද වැදගත්ද නැත්තම් අපිට සැබෑ මිතුරන් ඉන්න අපිට සැබෑ පිළිගැනීමක් තිබෙන මේ රාජනායක සමුළුවට ලංකා ආණ්ඩුවෙන් සහභාගී කරන්නේ ජනාධිපතිතුමාගේ නියුත්තෙක් කියලා නිකන් වෙනත් ඇමතිවරේ ඒ ඇමතිවරයා සම්බන්ධ පුද්ගලික ප්‍රශ්නයක් මට නැහැ නමුත් ඔබතුමා කවුරුත් දන්නවා ගරු ඇමතිතුමනි යුනෙස්කෝ වේ රැස්වීම වලට කම්කරු ඇමති කියලා හරියන්නේ නැහැ ඒකට යනවන අධ්‍යාපන ඇමති IMF එකේ ඩිස්කෂන් එකට යනවන මුදල් ඇමති මිසක් ඔබතුමා නෙමෙයි එතරක සලකන් නොසලකයි හරීමක් විදියට ඔබතුමාලා ගියව්වේ නැහැ. අපි මේ පිළිබඳ ආංශිකාරක සභාවේ ප්‍රශ්න කරාම කිව්වා විදේශ අමාත්‍යංශයෙන් ආපේක බාර වෙන්නේ නිලධාරි මහත්තයා මොකද්ද? ලොජිස්ටික්ස් ප්‍රොබ්ලම් තිබුණා කියලා. මම බැලුවා දැන් අපේ ජනාධිපතිතුමාට ඔබතුමාට යනකොට ලොජිස්ටික්ස් ප්‍රොබ්ලම් තිබ්බලු. ෆ්ලයිට් ප්‍රශ්න තිබ්බලු. මේ ආංශිකාරක සභාවේ වාර්තා වෙලා තිබෙනවා. මේ වාර්තා වෙලා තිබෙන දේවල්. මොනවාද ප්ලේන් වල ප්‍රශ්න තිබ්බලු, හෝටල්ස් වල ප්‍රශ්න තිබ්බලු. මම ඔය යන්න කලින් දැනගෙන හිටියද කියලා. ආ යන්න කලින් දැනන් හිටියේ නැහැ. මම බලුවා කවුද දැන් මේකට සහභාගීත රාජ්‍ය නායකයෝ දැන් නිකෝබාර් දූපත් වලින චීෆ් මිනිස්ටර් හරි ස්වාසිලන්ඩ් වල එක්කෙනා වගේ යනන් ගිහිලා තියෙන්නේ මට පිළිගන්න බලුවන් අපේ රාජ්‍ය නායකයන්ගේ මට්ටමට වඩා පොඩ්ඩක් ඒක ගැලපෙන රාජ්‍ය නායක 12ක් ගිහිලා තිබෙන චීනෙන් ඉන්දියා උපජනාධිපතිවරයා යනවා ඉරාන ජනාධිපතිවරයා යනවා ලෝක රාජ්‍ය නායක 12ක් යනවා විදේශ මරුදු 32ක් යනවා එයාට ලොජිස්ටික්ස් ප්‍රශ්න නැහැ. දැන් මේකද මේ විදේශ අමාත්‍යංශය කටයුත්ත? විදේශ අමාත්‍යංශය අවශ්‍ය නැද්ද? නාම් සමිට් එක අපිට කොච්චර වැදගත්ද කියලා ඔබතුමාලට අඩු ගන්න. ඔබතුමාලා තීන්දුව ගන්න බලා යනන වෙන එක. ඒක ඔබතුමාලා ඩිප්ලොමැටික් බ්ලන්ඩර්ස් කරගන්න ඕන නම්, රාජතාන්ත්‍රික වියවුල් කරගන්න ඕන නම්, අපේ දිගු කාලීන මිතුරන් අහිමි කරගැනීම නම් ඔබතුමාලාගේ ප්‍රතිපත්ති. ඒක ඔබතුමාලාගේ දේ. අපි කී ඉඩ දෙන්නේ නැහැ. ඒක ඔබතුමාට පුළුවන් කරන්න බලයේ ඉන්නේ දැන් ඔබතුමා නිසා. නමුත් විදේශ අමාත්‍යංශය මොකද්ද කරන්නේ? විදේශ අමාත්‍යංශය මේක අවධාරණය කළ යුතුයි. දැන් පොස්ට් කන්ට්‍රීස් වල තියෙන ඒවාටද යන්න ඕන. එහෙමද අදහස? මතක තියාගන්න. කිසිම දවසක ඇමරිකා එක්සත් ජනපදය අපි ඇමරිකාත් එක්ක තරහ වෙන්න කියනව නෙමෙයි. තණ්ඩු කරගන්න කියනව නෙමෙයි. අපි කවදාවත් ලෝක කිසිම රාජතාන්ත්‍රිකයෙක් නරක විදියට කතා කරන හැසිරෙන පක්ෂයක් නෙමෙයි. අපි ඒකේ වැදගත්කම දන්නවා. පසුගිය ආණ්ඩුව තමයි නවනිදෙන් පිල්ලේ මැතිනියට කුණු හරපෙන් බැන්නේ. අපි ඒක කරන පක්ෂයක් නෙමෙයි. නවනිදෙන් පිල්ලේ පැතිඩිගේ ප්‍රතිපත්තිය අපි විචනය කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන මොකද්ද? ඇමරිකාව අපිට කවදාවත් අපේ උමනාවන්ට ඡන්දය දෙන්නේ නැහැ. අපේ මිතුරන් ඉන්නේ මේ ලෝකෙ දෙවඩියට විශාලතම රාජ්‍ය සංවිධානයේ තමයි නොබෙදි ජාතීන්ගේ සමුළුව. ඔබතුමාලා නොසලකා හරිනවා. මම ඊට පස්සේ විදේශ මිතුරු දෙදෙනෙක් වුණ ගැහුණා. මම සාක්ෂියට ගන්න කැමති නැහැ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. අපි පලස්තින ගිය වෙලාවේ පලස්තින විදේශ ඇමතිවරයාගේ සාකච්ඡාවට අපි මන්තුරු පස්සෙක් සම්බන්ධ වුණා. ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරුකුත් එක්ක. මොකද්ද විදේශ ඇමතිතුමා කිව්වේ? You had taken into low profile කියලා. නාම් සමිට් එක. එතුමා කියනවා එතුමා හෙව්වලු ලංකාවේ කවුන්ටර් පාර්ට්ස් මම මුණ ගැහෙන්න නෑ. තවත් විදේශ ඇමතිවරයෙක් මුණ ගැහුණා. මේ මාස දෙක ඇතුළත. ඕත් කියනවා ඔගොල්ලෝ නාම් එක දැන් නොසලකා හරලා නේද ඉන්නේ කියලා. නොමදි ජාතිගේ සමුළු. ගරු ඒ නිසා ගරු සභාපතිතුමා මුලින්ම කියන්න කැමැති ඔබතුමාට විදේශ අමතිවරයා වශයෙන් ලංකාවේ රාජතාන්ත්‍රික වශයෙන් උපයාගෙන තිබෙන දේවල් නැති කිරීමට බලයක් දීලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම දකිනවා මේ ලෝකේ රාජනායක නිසා විදේශ අමාත්‍ය නිලධාරීන්ටත් අපි පැහැදිලිව මේ අදාළ නිලධාරීන්ට විවේචනය කරනවා. ආණ්ඩුවේ වැදගත්කම වුන් කිව යුතුයි. අපිට ආංශික කාර්ක සභාවට ආවිලා ලොජිස්ටික් ප්‍රශ්න කියනවා. මංගල සමරැමතුමාවත් මෛත්‍රීපාල සිරිසේන අමතුමාවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් ඔය දෙන්නම මම දන්නවා ගරු සභාපතිතුමනි බකින්ගහම් පැලසේක ප්‍රතිචාය නෙමෙයි. ඒගොල්ලන් ලොජිස්ටික්ස් ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් අය. ලොජිස්ටික්ස් ප්‍රශ්න ආවත් තේරුම් ගන්න පුළුවන් කට්ටිය. ඔබතුමාලා අද 5 ස්ටාර් ඉන්න පුළුවන්. ඒ වගේම තමුන්නාහේ දවලගිරියෙන් කාලත් ඇති, බුහාරගෙන් කාලත් ඇති. මාතර කොටුව කඩෙන් කාලත් ඇති. ඒසේ අමතුරු ගුණාටන් දන්න හදන්න එපා කියලා අපි කියනවා. අපිට ගුණාටන් දන්න හදන්නත් එපා. ලෝකේ රාජනායක 12කට විදේශ අමුතු 32කට නැති ලොජිස්ටික් ප්‍රශ්න. ලංකාවේ මොකද්ද තියෙන්නේ? ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ මේක දේශපාලන වශයෙන් ඔබතුමාලා නොබරි ජාතියෙන් සමුළු අත්හැරමින් නම් යන්නේ. අපි කියනවා ඒක වන්දිය ගවන්නේ මේ රටට. ඒක වැරදි. ඊට පස්සේ ගරු සභාපතිතුමාගේ වෙලාව දැනගන්න කැමති. හොඳයි. දෙවෙනි කරුණ තමයි මම දැනගන්න කැමති මේක තව මේ ඒ නිසා එක ඩිප්ලොමැටික් බ්ලන්ඩර් එකක් ඒක. දෙවෙනි ඩිප්ලොමැටික් බ්ලන්ඩර් එක තමයි ළඟදී පලස්තීනය පිළිබඳ යුනෙස්කෝ සංවිධාන ඉදිරිපත් වෙච්ච යෝජනාවේදී ශ්‍රී ලංකා රජය ඡන්දය දීමේ වැළකී සිටියා. ඔබතුමා අය පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා. ඔබතුමාට දෙන වරප්‍රසාද පාවිච්චි කරලා අපිට ඒ වෙලාව විවාද කරපට ලෙන්න බෑ. මා කියන්න කැමති ගරු සභාපතිතුමනි, ඊයේ ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය පලස්තීන ප්‍රශ්නය අපි පක්ෂයක් වශයෙන් ගන්නෙත් මේ රට අරගෙන තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව අරගෙන තිබෙන්නේ එක පැත්තෙන් යුක්තිය හා සාධාරණ පිළිබඳ ප්‍රශ්නයක් විදියට. දෙක තමයි මේක ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 1968 සිට පක්ෂ වෙනසකින් තොරව ආණ්ඩු වෙනසකින් තොරව පලස්තීනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩු හැම එකක්ම පිළි අරන් තිබෙනවා ඒක අයිතිය. මා ඔබතුමාට කියන්නම් 1968 තමයි පලස්තීනයට අද 1968 ඉඳලා 1961 ජාතික සංවිධානය තියෙනවා පලස්තීනයේ අල්ලාගත් ප්‍රදේශවල ඊශ්‍රායලයේ අල්ලාගත් ප්‍රදේශවල ජනයාට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බලන 61 ජාතිකයේ කමිටුවක් තියෙනවා ඒකේ සභාපතිත්වය දරන්න අපේ රට. 1975 ජූලි මාසේ පළවෙනිදා පලස්තීන විමුක්ති සංවිධානයේ තානාපති කාර්යයක් ලංකාව තුල ස්ථාපිත කළා තිබෙනවා. එතකොට ඒ ශ්‍රී ලංකා ආණ්ඩුවේ 1988 පලස්තීන නිදහස් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්න තියෙනවා ඒක UNP ආණ්ඩුවේ. 1989 පෙබරවාරි මාසේ 6 වෙනිදා පලස්තීන විමුක්ති සංවිධානයේ තානාපති කාර්යාලය අපි පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාල වශයෙන් පිළිගන්න තිබෙනවා. එතකොටත් UNP 2007 පලස්තීනය තුල රමල්ලාවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටවලා තිබෙනවා. ඒ රාජපක්ෂ පාලනය යටතේ. ශ්‍රී ලංකා නැත්තම් පොදු පෙරමුණ පාලනය. 2014 දී ශ්‍රී ලංකා පලස්තීන ඒකාබද්ධ කොමිසම ස්ථාපිත කළ තියෙන ජොයින්ට් කමිෂන් එක. දැන් ඒ ජොයින්ට් කමිෂන් එක තාම රැස් කරලා මගේ දැනීම හැටියට. ඔබතුමාලා ඇමරිකන් ජොයින්ට් කමිෂන් එක ගොඩක් ෆන්ක්ෂන් කරනවා මේක නෑ. මම කියන්නේ මේ රටවල් දෙක සමාන නෑ. නමුත් මේකත් ඔබතුමාලා අස්සම් කරපු දෙයක්. දැන් ප්‍රතිපත්තිය මෙහෙම තියෙනවා. මෙහෙම තිබියදී ඔබතුමා දන්නවා මුළු ලෝකයේම අද පලස්තීනය වෙනුවෙන් රටවල් 140ක් පලස්තීනයේ නිදහස් රාජ්‍යයක් වශයෙන් පිළි අරගෙන රටවල් 140ක් ඡන්ද දීලා අද එක්සත් ජාතික සංවිධානයේ රටවල් අතර ඒක අන්තිම කොඩිය විදිහට තියෙනවා පලස්තීන කොඩිය. ඔබතුමා පබණක් නෙමෙයි වතිකානයේ පාප් වහන්සේ මම මේක පොඩි ආගමික ස්වභාවයක් උත්තර නිසා පලස්තීන ප්‍රශ්නේ ආගමික ස්වභාවයක් නැහැ. නමුත් ඒක ආරූඪ කරලා තියෙන නිසා පාප් වහන්සේ බව පිළි අරන් තියෙනවා නිදහස් පලස්තීනයේ පැවැත්ම. එයයි තිය. එසේ තිබියදී ඔබතුමාගේ අමාත්‍යංශය මොකද කරන්නේ? පලස්තීනය සම්බන්ධ යුනෙස්කෝ යෝජනාවට ඡන්ද දීමේ වළකී සිටිනවා. දැන් ඔබතුමා කිව්වා පලංකාව පලස්තීන වෙනුවෙන් විවිධ ඡන්ද දීලා තියෙනවා කියලා. මම පිළිගන්නු දිය යුතුයි. ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය. මොකද නමුත් මම අහන්න කැමති දැන් පලස්තීනයේ මේ යුනෙස්කෝ ඉදිරිපත් වෙච්ච යෝජනාව තමයි පලස්තීනයේ නගරය ජෙරුසලම කියන කොටසේ තිබෙනවා අල් ලක්ෂා කියලා අවුරුදු 100,000 ගණනක් පැරණි ඉතා වටිනා සිද්ධස්ථානයක්. ඒක සංස්කෘතික උරුමයක්. ලෝක සංස්කෘතික උරුමයක්. 1907 හේග් වලදී අසංකලන ලද 1907 අසංකලන ලද ගිවිසුම් වල සිට මේ සංස්කෘතික උරුමය විනාශ නොකළ යුතුයි ආරක්ෂා කළ යුතුයි කියන ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ පිළිරන් තිබෙනවා. අද ඔබතුමා දන්නවා ඊශ්‍රායල් ජනතාව නෙමෙයි ඊශ්‍රායල් ආණ්ඩුවක් තියෙනවා අන්තජාතිවාදී. එතකොට ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උවමනාවට අනුව අද ඊශ්‍රායලය මුළු කලාපයම අවුල් කරනවා කියලා මුළු ලෝකෙම දන්නවා. එසේ තිබේදී මේ සිද්ධස්ථානයේ විනාශ නොකළ යුතුයි මේ සිද්ධස්ථානයට විවිධ බලපෑම් නොකළ යුතුයි කියලා අවුරුදු 60කට ආසන්න කාලයක් තිස්සේ මේ යුනෙස්කෝ සංවිධානය තුළ එකම යෝජනාවක් එනවා. ගෞරව ඇමතිතුමනි ඔබතුමා මට වඩා මේවා දන්නවා කියලා මම හිතනවා. එකම යෝජනාවක් එනවා, මොකද්ද මේ සිද්ධස්ථානය විනාශ කරන්න එපා කියලා. අද මොකද්ද ඊශ්‍රායල් කරුවන් ඊශ්‍රායල් ආණ්ඩුව කරන්නේ? අද කරමින් ඉන්න දේ තමයි මේ සිද්ධස්ථානය යට යුදෙව්වාගමික සිද්ධස්ථානයක් තිබිය හැක කියන විශ්වාසය මත මේ සිද්ධස්ථානය යට උමං සිය ගාණක් අද ඊශ්‍රායල් ආණ්ඩුව සහ අන්තජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධස්ථාන යටින් උමං මාර්ග කපනවා. යුනෙස්කෝ එක කියන්නේ මේ උමං මාර්ග කපන්න එපා. එතකොට උදාහරණයක් ගත්තොත් මේක නිකන් දළදා මාලිගාව යට වෙනාගමක මොන හරි මේකක් තියෙනවා කියලා ඒක බට උමං මාර්ග කපනවා වගේ. දැන් ඔබතුමා ගිහිල්ලා ඡන්දෙරීමේ වැලකී ඉන්නේ මොකටද? අන්නේ උමං මාර්ග කපන්න එපා කියලා ලෝක රටවල් ගණනාවක් කියන යෝජනාවට, ලෝක දිනපු යෝජනාවට. අපූර්ව වැඩේ කියන්නේ මේ එකම යෝජනාව. මම වැළව කරු දරු නියෝජ කතානායකතුමනි,
කාලය නම් අවසන්.
විනාඩි 5ක්.
නලින්ද ජයදීප මහත්මයාගේ විනාඩි 20ක් ගන්නවද? විනාඩි 5ක් විතර. එතුමාට වෙංගලා තියෙන පුළුවන්ද?
හොඳයි. අර නියෝජ කතානායකතුමන් අවසන් කරන්න ඉතාලි ඉක්මනින් පටලැවිලි කරාම ලිහන්න වෙලා යන එක. ඔබතුමා හොඳට පටලවලා තියෙන. මං කියන්න. මම කියන්න. මං කියන්නම් ඔබතුමාට. ඔබතුමා මං ඒ පුද්ගලික පටලැවිලට එන්නේ නැහැ. මං ඒ නිසා මම ප්‍රතිපත්ති මේ කරුණු උත්තරක් කියන්න. මං දන්න මේ බලන්න කරු ඇමතිතුමනි, මං සභාගත කරනවා විදේශ නියෝජ්‍යලේ සභාපතිතුමනි. ලංකාව මේ එකම යෝජනාවට යුනෙස්කෝ වෙදි ඉදිරිපත් වෙච්ච මේ යෝජනාවට 2016 අප්‍රේල් මාසේ ඡන්දය දෙනවා. ලංකාව මේ යෝජනාවට 2016 අප්‍රේල් මාසේ මේ ආරක්ෂා කේන සිද්ධාස්ථාන විනාශ කිරීමට විරුද්ධව ලෝක අනිත් රටවල් එක්ක ඡන්දය දෙනවා. පක්ෂව. ඒක තමයි යුනෙස්කෝ එකේ දිනන යෝජනාව. 2016 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඡන්දය දීමේ වැලකී සිටිනවා. එකම යෝජනාව. ඔබතුමා එදා මෙතන බොරුවක් කිව්වා ලැන්ග්වේජ් එක වැරදි කියලා. ඒක යුනෙස්කෝ ඩිරෙක්ටර් ජෙනරල්ගේ කතාව. යුනෙස්කෝ ඩිරෙක්ටර් ජෙනරල්ගේ කතාව මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරනවා. මට වෙලාව දෙන්න.
ගරු ක්‍රීඩා ඇත්ත වශයෙන්ම මගේ කතාවේ පරිවර්තනයේ නිවැරදිව කිව්වා නම් ඔයිට වඩා නිවැරදි අර්ථකථනයක් මේ සභාවට දෙන්න තිබුණා.
පරිවර්තනය තේරෙනවා. ඔබතුමා කතා කරන හැම භාෂාවක් තේරෙනවා. භාෂාව අතර තියෙන පෙළිත් තේරෙනවා. භාෂාව අතර තියෙනවා මට තේරෙනවා. කවුරුන්ට තන ගහලාද කරන්න කියලා. එසා එක සැරේකුත් විදේශ ඇමතිකමට තට්ටු වුණා. ඒත් පලස්තින සම්බන්ධ ප්‍රශ්න කරනවා එක්කෙනෙක් ඇමතිවරයෙක්ට. තොප්පියම් ඇමතිවරයෙක් දා ගන්න. මම මේක කියන්නේ රාජතන් විදේශ ඇමතිතුම කම කියලා කියන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කරන කෙනා නෙමෙයි. ඒක මෙතන රාජනායක තීන්දු කරන්නේ. විදේශ ඇමතිතර බලයක් නැහැ. රට අත්පත් කරන් තියෙන රාජතාන්ත්‍රික දේපළ නැති කරන්නේ. කොහෙද එහෙම බලයක් දීලා තියෙන්නේ? පලස්තින ප්‍රතිපත්තිය වෙනස් කරන ජනාධිපතිතුමාගේ ඔබතුමා ගත්ත නිර්දේශය මොකද්ද? කැබිනට්ෙන් ගත්ත නිර්දේශය මොකද්ද? ගත නිර්දේශය මට කියන්න. ජනාධිපතිට ඒ නිසා තානාපතිවරු 17 දෙනෙක් ඉස්සරහා සමාව ගන්න සිද්ධ වුණා. ඒකයි ඇත්ත. මෙයා කරන බ්ලන්ඩර්ස් නිසා, තමුන්නාස කරන පටලැවිලි නිසා මම ඒකට පටලෙන්න ආවේ නෑ. ඔබතුමා තමයි මට අපහාසාත්මක කතා කරලා පරිවර්තන කතා කළේ.
ඉතින්
මගේ වෙලාව දෙන්න.
පලස්තින ප්‍රතිපත්තිය අංගලකින්වත් වෙනස් වෙලා නැහැ. නමුත් මේ කාරණාවදී මම ආඩම්බරයි කියන්න අපි නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක්
නෑ. ගරු නියෝජ කතානායකතුමනි, සම්පූර්ණයෙන්ම වැරදි. මේ කවුරුත් එක්කද යන්නේ? ජනාධිපතිවරයා ලෝකේ තානාපති නිසා සමාව ගත්තේ මෙතුමා නිසා. මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න නෙමෙයි අපිට තියෙන්නේ. මෙයට රාජ්‍ය නායකයා මේ වගේ පටලවිලි කරන පුද්ගලව නිසා නෑ. මගේ අවස්ථාව දෙන්න. ධම්මගේ අවස්ථාව දෙන්න. ධම්මගේ අවස්ථාව දෙන්න. ඕනෝ අගමැතිතුමා හමු වුණාට වැඩක්. අරු සභාපතිතුමනි, ඔබතුමා ඉතින් මගුල් ගැන කොහොමද දන්නේ? හරිද? ඔබතුමා දන්නේ නෑනේ. ඒ නිසා නෑ මම ඔබතුමාට ඒව නෙමෙයි කිව්වේ. මම ගරු ඇමතුමා මතක තියාගන්න ඔබතුමාගේ පෞද්ගලික මම කිසිම ඉන්සල්ට්යක් කරන්නේ නැහැ ඔබතුමාගේ පෞද්ගලික ජීවන ප්‍රතිපත්ති ගැන කරුණාකරලා එහෙම තේරුම් ගන්න මම එහෙම මම ඒ පෞද්ගලිකත්වය ගැන නෙමෙයි කිව්වේ හොඳයි කිව්වේ දේශපාලන මගුල් ගැන
විවාදයේ කතා කරමු
බුදුහාම මම ඔබතුමාගේ පෞද්ගලික ප්‍රතිපත්ති ගැන 100%ක් මට ප්‍රශ්නයක් නැහැ ඒක ඔබතුමාගේ 100%ක් අයිතියක් කරුණාකරලා ඒකට පටලවන්න එපා ඔබතුමා මේ ගොඩක් ආණ්ඩු අතර මගුල් හතර කෙනෙක් නිසා තමයි මං කිව්වේ හරිද අපි ඒක ආට දාගන්න එපා ඔබතුමාගේ පුද්ගලික ජීවිතය ඔබතුමා ගෙනියන්න මම මගේ කතාවට එන්න. ඒ නිසා ජනාධිපතිවරයා සමාවෙල්ලා තානාපති අංශ 19ක් ඉස්සරහා මෙතුමා කරත්ත තීන්දුව නිසා. ගරු please please allow me to speak.
You go to the chair. You go to the chair. You got to go to your chair.
ඔබතුමාගේ කතාවේදී නැහැ කියලා කියන්න. හරි හරි.
ගරු හර්ෂ මෙතුමා මේ නිමාසිර පාය මෙතුමා. You got to go to the chair.
මගේ වෙලාව දෙන්න හැබැයි එතුමා දෙන්නගේ වෙලාව නෑ එතුමාට පුළුවන් හරි සමතුමා
වීව්
කර දෙන්න මගේ වෙලාව නෑනේ ඔබතුමාලා දෙන්නට කොටසක් කළා ගන්න හරි එතුමා කතා කරානේ හරි ඒක කමන්නේ ඒක ඔබතුමා ඒක ප්‍රශ්න ඔබතුමාගේ අදහස මම දන්න සත්‍ය අදහස ඒක
ඕඩර් ප්ලීස්
නෑ ඔබතුමාලා දෙන්නේ සාකච්ඡාවට කැඳෙන්නේ
නෑ ඕඩර් ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් order please order please මම හිතන්නේ හර්ෂ මෙතුමා අපි පක්ෂ නායකින්ගේ රැස්වීමේදී තීන්දුවක් ගත්තා තමන්ගේ ආසන ඉඳන් කතා කරන්න ඔබතුමා මේ ප්‍රශ්නේ ඉතා වැදගත් නිසා ඔබතුමාට අවසරයක් තියෙනවා කියලා මම කතා කරන්න නෑ ගෞරව ඔබතුමා මේ තීන්දුව අපි ඔබතුමාට අවශ්‍ය නම් කියලා ඔබතුමාට දෙකට කියන්න පුළුවන් දැන්ට තියෙන තත්ත්වය අනුව just go to the mic quickly and හොඳයි ගරු
හර්ෂයතුමා
අපරාධ කරලා යන්න ගිලෙක් මට කතා කරන්න ඔබතු අවශ්‍ය නැහැ ඕකේ ඕකේ
ගරු
ඔනරබල්
දැන් මේ
සභානායකතුමා මේ අවස්ථාවේ වේදනේ ඔනරබල් ලීඩර් ඔෆ් ද හවුස්
කට ලොง ස්ටෝරි ෂෝට් ලෙට් ඉට්
ඉස් 2 o'clock
for today
Yes.
You speak only for today. Okay. Okay, you speak by this.
We, Honorable Kiriyal, you can make an announcement and say you are in agreement to allow. Then they, as then we can go give a ruling.
I mean agreement, let them speak.
Yes. The House because agreed for that.
Because, sir, during the committee state, the minister, yes, that if yes. we have to sit together.
Yeah. Now, House agrees?
Agrees.
For the change. Aye. Okay. So we will allow the members from during the committee stage to speak from there wherever they sit and request for speech.
Then
okay, hold on.
Yeah, but that has always been the case for the last 6 years in committee stage. You can speak from wherever you are. If you change the rules, you should let us know. But yeah, so let that.
Garu,
Garu
Hakim Mettuma.
Correct, because not that I am correct in the chair. It has been the practice in this house. The deputy minister can sit by the minister during the committee stage.
Of yes. course.
So he is sitting next to the minister.
No,
so he could
you see at the same time.
For me, if you are issue.
No,
but don't take here. My time.
No, we are not taking your time. Order, please. This is a decision taken at the party leaders. So for us to revoke that decision, only thing we can house can change in of such decision. Now that the leader of the house had agreed, we can do that. No issue with that. So, okay, let's get back to our debate. Yes. Yes. කරු ගරු හර්ෂ මෙතුමා
ඔබතුමාට මම කියන්න කැමති
ගරු ඉල්ලා සිටිනවා
මේ ජනාධිපතිතුමා කිසි අවස්ථාවක තුමන්ලා කතා කළා ජනාධිපතිතුමාත් කිසි තානාපති කෙනෙක්ගෙන් සමාවිල්ලා නැහැ
මම හොඳයි ගරු නියෝජක කතානායකතුමනි දැන් මට නැති වෙච්ච විනාඩි 5 දෙන්න
ගරු සුජිව මෙතුමා
when you take a decision like that
should we communicate
you must announce it to the yes. parliament because we go by the practice and it's yes. very embarrassing no, for a deputy minister for you to say go
no,
back
no, that's,
to your...
that's clear
yeah
now yeah,
thank you
mr kirela mathuma ek
nirojaka kathaye mata nashe vechcha vinadi hatara laba denna dan mama kiya genave me unesco sangvidhane 2016 april mase divisumat e asan karapu yojanawat 2016 october mase 13 karapu yojanawat dekama ekai ඉතාම සුළු ඔය ඉලක්කම් වල නැත්නම් අංකණේ වගේ වෙනස්කම් මිසක් වෙන කිසිම වෙනසක් නැහැ මම ඒක හැන්සාට් කරනවා. ඊළාට කරු සභාපතිතුමනි මා කියන්න කැමතියි දැන් මේ යුනෙස්කෝ සංවිධාන ඉදිරිපත් වෙච්ච යෝජනාවට ලෝකේ පලස්තීනයේ මේ සිද්ධාස්ථාන වෙන විරලට විරුද්ධව ඊශ්‍රායල කරන කටයුතු හෙලා දකලා ඒකට පක්ෂව පලස්තීනයේ පක්ෂව කවුද ඡන්ද දෙන්නේ? ඡන්ද දෙනවා බ්‍රික්ස් කණ්ඩායමේ රටවල් පහෙන් ලෝකේ ඉමර්ජින් ඉකොනොමිස් පහෙන් හතරක්. බ්‍රසීල්, රුසියා, සීමින්ස් චයිනා, සවුත් අප්‍රිකා. ඊට පස්සේ එක්කෙනා නැත්නම් ඉන්දියාව විතරයි. ඊට පස්සේ G7 එකෙන් මෙතන කැනඩාව එදා යුනෙස්කෝ එකේ හිටියේ නෑ. දර G6යි G6 countries වලින් එකක් USA ඉතිරි පහ. ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ජපානය. පලස්තීනය වෙනුවෙන් ඡන්ද දෙනවා. SAARC එකේ නේපාල්, බංග්ලාදේශ්, පකිස්තාන් ඡන්ද දෙනවා. මේ තමුන්නාසේ සාසිලන්තෙත් එක්කනේ. තමුන්නාසේ G5ක් G7 එක්කත් නැත්තම්. තමුන්නාසේ බ්‍රික්ස් එක්කත් නැත්තම්. තමුන්නාසේ SAARC එකේ මැජොරිටි එක්ක නැත්තම්. තමුන්නාසේ සාසිලන්තේ ලංකාව ගෙනියන්නේ. ඉන්දියාව ඇබ්ස්ටේන්. ඉන්දියාවයි ලංකාවයි දෙකම කරු සභාපතිතුමනි 2016 අප්‍රේල් මාසේ මේකට පක්ෂව ඡන්ද දෙනවා. ඉන්දියාව ලංකාව දෙකම මේ ඔක්තෝබර් මාසේ ඡන්ද දීමේ වලකී සිටිනවා. ඉන්දියාව ලංකාව දෙකම තමගේ රාජ්‍ය නායකයවත් තමගේ අගමැතිවරයවත් තමගේ ඉහළ මට්ට නිලධාරියෙක් නොබරි ජාතීන්ගේ සමුලට යවන්නේ නැහැ. ඉතින් අපිට පේන නිසා මේ අර වොෂින්ටන්, ටෙල් අවීව්, ඩෙල්ලි කියන ඇක්සස් එකේ අණ්ඩක් බවට ලංකාව ඉබේ පත් වෙමින් තිබෙනවා. සම අභියෝග කරන එකම යෝජනාවට අප්‍රේල් මාසේ ඡන්ද දීලා ඔක්තෝබර් මාසේ ඡන්ද නොදෙන්න ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දුන්නු උපදේශය ඔබතුමා මතට හන්සාට් කරන්න කියලා.
ඔබ අවසන් කරනවද දැන්?
නෑ මට විනාඩි තව 3-4ක් දෙන්න මට නැති වෙච්ච වෙලාවයි මම ඔබතුමාගෙන් ගත්තේ ගන්න ඕනි. ඒ නිසා ඔබතුමාට මම ඊට වක්කීමෙන් කියනවා මේක හන්සාට් කරන ගමන් කරුණා කරලා ලංකාවේ තියෙන රාජතාන්ත්‍රික උරුමයන් ඔබතුමා නැති කරන්න අයිතියක් නෑ. අවසාන කරුණ ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ඉදිරිපත් කළා තිබුණා මම ඒක විනාඩි 3-4 ඉවර කරන්න ඉතා ඉක්මනින් තානාපති වරප්‍රසාද ලබා දී පිළිබඳව අපේ රටේ තිබෙන රාජ්‍ය විදේශීය ආයතන පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නපත්තියක් නැහැ ප්‍රශ්නයක් නැහැ සෛරි රාජ්‍යයන් වලට ඉන තානාපතිතුමාලාට එක්සත් ජාතික සංවිධාන අනුබද්ධ සංවිධාන වලට ජාත්‍යන්තර වශයෙන් සැබෑ පිළිගැනීමක් තිබෙන සංවිධාන වලට ඒ තානාපති වරප්‍රසාද ලබා දීලා අපේ රටත් එක්ක වැඩ කරන්න නමුත් ඔබතුමා ඉදිරිපත් කරන මේක මම ටේබල් කරනවා ඔබතුමා ඉදිරිපත් කරත මොනවා ජාත්‍යන්තර වාරිමාල කළමනාකරණ ආයතනය ඉමි ආයතනයට එක්සත් ජාතික සංවිධානයේ මෙහි නියෝජිතයාට වගේ ලංකාවේ ඉන්න ඇමරිකානු තානාපතිවරයාට ලංකාවේ ඉන්න ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ලැබෙන මට්ටමේ බලතල ඒ තානාපති වරප්‍රසාද ලබා දීම පිළිබඳ ලබා දෙන්න කියලා විදේශ අමාත්‍යාංශ උපදේශකකාරක සභාව අධීක්ෂක සභාවට ඉදිරිපත් කළ තිබෙන ගැසට් එක. අපි මේක අධ්‍යයනය කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඉතාම මම ස්තුතිවන්ත වෙනවා කරු සභාපතිතුම රංජිත් අලුවිහාර මහත්මයාට එතුමා මහන්සලා නිලධාරී මහතුරු උදව් ඇතුව මේකේ අදාළ කරන ගිවිසුම අපි ගෙනල්ලා බැලුවා. මොකද අපි බැලුවා ලංකාව තුල ඔක්ස්ෆෑම් එක තියෙනවා, සේව් ද චිල්ඩ්‍රන් එක තියෙනවා, ලංකාවේ විවිධ සේවා කරන සංවිධාන තිබෙනවා. ලංකාවේ වැඩ කරන්න ඒගොල්ලන්ට පුළුවන් තානාපති වරප්‍රසාද හැම කෙනාටම අවශ්‍ය නැහැ. නමුත් අපි බැලුවම 1983 දී ඉමි ආයතනය කළ එකක් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව අස්සම් කරනවා ගිවිසුමක්. ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක ඇමරිකාවේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක මේ වාරි මාර්ග ආයතනය ලංකාව පිහිටවන්නත් ඒ වාරි මාර්ග ආයතනයට අසීමිත බලතල දෙන්නත් මම ඉතාල වක්කීමේ කියන මේ ඇග්‍රීමෙන්ට් එක ලංකා ආණ්ඩුව වෙනුවෙන් අස්සම් කරේ නන්ද අබේවික්‍රම කියන මැතිතුමා අරුම පුදුම වැඩේ කියන්නේ ලංකා ආණ්ඩුව වෙනුවෙන් අස්සම් කරන නන්ද අබේවික්‍රම මහත්මයා 1983 දී ඒකෙන් පස්සේ එතුමා ඉමියක ඩිරෙක්ටර් ජනරල් වෙනවා ලංකාවෙන් අස්සම් කරපු කෙනා පස්සේ ඒකේ ලොක්කා වෙනවා ඊළඟට මේක මොකද්ද ඇවන්ගාඩ් වගේ හරියටම හරි සුතුවන්ත වෙනවා ඔබතුමාට ඇවන්ගාඩ් වගේ දැන් ඒ නිසා මේ බලන්න මේ ගිවිසුමේ ෆෝඩ් ෆවුන්ඩේෂන් කියන්නේ ඇමරිකාවේ ඉලෙක්ටඩ් බොඩි එකක් නෙමෙයි ඇමරිකාවේ ජනතාවගේ ඡන්දයෙන්පත් වෙච්ච තැනක් නෙමෙයි ඒකේ කවුද ෆන්ඩින් ඒජන්සිස් රොකෆෙලර් ෆවුන්ඩේෂන් රොකෆෙලර් බ්‍රදර්ස් අගා කාන් ෆවුන්ඩේෂන් මේවා ලෝකේ 930 ගණන් වල යම් ක්‍රිස්කට උත්තක් කරපු දේවල්. නමුත් පසුව අන්ත දක්ෂිනාසික. දැන් පෞද්ගලික ලිබරල් ප්‍රතිපත්ති තියෙන පුද්ගලික වශයෙන් කොහොමද අප්පා මේ අන්ත දක්ෂිනාසික ආයතනවලට උදව් කරන්නේ? ඔබතුමා. ඉතින් ඒ නිසා මේ අන්ත දූෂිත ලෝක ත්‍ස්තවාදයට උදව් කරන සංවිධාන. එතකොට ඒක පැත්තක තිබ්බත් අපි පැත්තක තියෙමුකෝ දේශපාලන විවේචන කියලා. මේ අසංකරප ගිවිසුමේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක තියෙනවා මොකද්ද? මම වෙලාව නැති නිසා මම කියන්නම් water pricing and policies මේක ඉරිගේෂන් සම්බන්ධව තියෙන නිසා මේක බොන ජලය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ මේක තියෙන්නේ වාරි ජලය විකිණීම සහ සම්බන්ධ ප්‍රතිපත්ති හැදී මා දඩ ගන්න කැමති ලංකාවේ එකම එක ආණ්ඩුවක්වත් තමන්ගේ ප්‍රතිපත්තියක් වශයෙන් වතුර විකිණීම පිළි අරගෙන නැහැ උත්සාහ කළා තියෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් දාලා නැහැ දැන් අපි අන්නේව කරන්න ආපු ආත්‍රික තමයි ගරු ඇමතුමනි තානාපති වරප්‍රසාද දෙන්න හදන මේක ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි 83 අස්සම් කරපේක හැබැයි මේ ගිවිසුම් නැවත පාර්ලිමේන්තුවට එවනකොට ඒව අධ්‍යයනය කරලා එවන්න ඕනේ මිනිල්දාරි මහතුරු නීතිපතිගෙන් අහන්න ඕන වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕන මෙතර ආත්‍රිකට ද ලංකා අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ටවත් නැහැ තරහ තානාපති වරප්‍රසාද ජනාධිපති ලේකම්ටවත් නැහැ මම දන්න තරමේ දැන් මේ ඉමී එකේ ලොක්කට දීලා තියෙනවා මේක ඊට පස්සේ මොකද මේක දැන් වැදගත්ම කරුණ මේ ගිවිසුම අනුව ගරු ඇමතුමනි ඔබතුමා මේක බලන්න මේ ගිවිසුම අනුව මේ ඉමී ආතන්ට පුළුවන්කම තිබෙනවා මේ බලන්න මම මේක හරියටම කියවන්නම් agreements ආ අපි ලංකාව එකඟ වෙනවා මොකටද unrestricted movement into or out of the country of supplies equipment and genetic materials or any other items necessary for IIMI program so may I repeat again unrestricted movement into or out of the country of supplies equipment and genetic materials me monad kiyanne me kiyanne me imiyathane program ekata anu ogun kalpana karanawa nan onama janamaya jana jana sampadak lankawata geinnat puluwa lankawen geniyannat puluwa dan ma danaganna kamathi me pahugalu 33 de kochchara genihilladda mehema balayak denna kaada dahitiye tiyenne ඊටපස්සේ වැදගත්ම දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගිවිසුමට අනුව ලංකාව ආණ්ඩුවට එන්න එක අධ්‍යක්ෂකවරයා පත් කරන්න ඉතිරි 19 දෙනා පත් කරන්නේ ෆෝඩ් එක රොකෆෙලර්ස්ලා ඊළඟට අපිට මේ ගිවිසුම අවලොන් කරන්න බෑ يعني මේ ගිවිසුම අනුව මේ ගිවිසුම අස්සම් කරන්න පුළුවන්කම තියෙන්නේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකට විතරයි ඉමි එක කියන්නේ නිකන් අර අර බුදු සරණ කියලා දාපු බෝඩ් එක වගේ ගරු නියෝජ්‍ය කතානායකතුමා ෆෝඩ් එක තමයි මේක ඇතුලේ ඉන්නේ අර හොරහරක් ඉන්නවා ඒ නිසා මේ ගිවිසුම අහෝසි කරන්න බෑ අපිට අමතුමා ගිවිසුම අහෝසි කරන්න නම් අපි යන්න ඕන ඉන්ටර්නැෂනල් ආබ්‍රිටේෂන් ඒකේ ඒක චෙයාර්මන් තෝරගන්න අපි යන්න ඕන ප්‍රෙසිඩන්ට් ඔෆ් ද ඉන්ටර්නැෂනල් කෝර්ට් ඔෆ් ජස්ටිස් should the first two members fail to agree upon the chairman the latter shall be chosen by the president of the international court of justice at the request of one of the member of the tribunal so දැන් මේ නිකම් මේ මිගක් කරන ලංකා පළයන්කෝ ඉන්ටර්නැෂනල් කෝර්ට් ඔෆ් ජස්ටිස් ට්‍රයිබුනල් එකක් දාගන්න දැන් මෙන්න මෙහෙම බලතල සහිත ගිවිසුමකට තමයි ඔබතුමාලා අපිට තානාපති වරප්‍රසාද දෙන්න කියලා ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේකට විරුද්ධ වුනේ. ලංකා ජාන සම්පත් පටවන, වතුර විකුණන, අලංකා ආණ්ඩුවට ඕනතරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක වැරදි. ඒ නිසා මගේ වෙලාව මම ගොඩක් වැඩිපුර ගත්ත නිසා වෙනත් සංවාදات එක්ක මම ඉතාමත්ව උමනාවෙන් කියන්න කැමති මේ ගිවිසුම වෙනස් කරන්න, මේ ගිවිසුම වෙනස් කරලා ඉමියාත ලංකා ක්‍රියාත්මක වුණාට කමක් නැහැ. තානාපති වරප්‍රසාද අවශ්‍ය නැහැ කියන පදනමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.